සම්මා සම්බුදු සරණයි. සැමට සුබ දිනක් ප්‍රාර්ථනා කර සිටිනවා. ඉතින් ඔබ හැම දන්නා පරිදි අදත් අප රැස්ව සිටින්නේ උතුරු ඇමරිකාවේ සිට දියත් කර ඇති ධර්ම දේශනා නැතෝ ධර්ම සාකච්ඡා මාලාවේ තවත් හමු වීමකටයි. අද ධම් සභා මණ්ඩපය තුළින් අපි විශේෂ ධර්ම දේශනයක් ගෙනීමට බලාපොරොත්තු වෙනවා. මෙම ධර්ම දේශනය අප වෙත ගෙනෙන දේශකයාණන් වහන්සේ මැලේසියාවේ කුවාලාලම්පුර නගරයේ ක්‍රික්පීල්සී බෞද්ධ මහාවිහාරයේ වැඩ සිටින පූජ්‍ය ආචාර්ය මඩවල පුණ්‍යජී මහා ස්තෝරයන් මහන්සේ. උන්වහන්සේගේ ධර්ම දේශනයේ මාතෘකාව වනුයේ නූතන සමාජය උදෙසා බුදුදහම. ඉතින් අපි ඉතාමත් ගෞරවාන්විතව නමස්කාර පූර්වක උන්වහන්සේට ආරාධනා කර සිටිනවා. උන්වහන්සේගේ අගනා ධර්ම දේශනයට සවන් දීමට අපට අවස්ථාව සලසා දෙන ලෙස අවසරයි ස්වාමීන් වහන්ස. වහන්සේට අප ඇහෙනවද?
නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බෞම්මේ සරණං යන්ති පබ්බතානි වනානි ච ආරාම රුක්ඛ චෙත්‍යානි මනුස්ස භය තජ්ජිතා. පින්වත්නි, අද මේ ධර්ම දේශනාව මාතෘකාව තියෙන්නේ නූතන ලෝකයේ අපි බුද්ධ ධර්මය හැඳින්වීමයි. අද මේ නවීන ලෝකය කියන්නේ ආගම් මහා ගොඩක් තියෙන ලෝකයක්. ඒම ආගමකම ඒ අදහන පිරිස හිතනවා තමන්ගේ ආගම තමයි උතුම්ම ආගම, අනිත් ආගම් ඔක්කොම පහත් තත්වේ සමහර ඒවා වැරදි කියලා. එහෙම හිතීමෙන් ඒ ආගම් අතරේ ගැටණ ඇති වෙනවා, ભેද ඇති වෙනවා. ඒ ભેද ඇතිවීමෙන් කරුණාව, මෛත්‍රිය යන ගුණ ධර්ම නැතුව යනවා. ආගම කියන්නේ ಗುಣධර්ම දියුණු කිරීම. මේ විදිහට ආගම් අදහන්න යෑමෙන් ಗುಣධර්ම නැති වෙනවා නම් එතකොට මේ ආගමෙන් කෙරෙන්න තියෙන දේ කෙරෙන්නේ නැහැ. අන්න ඒ නිසා අපි මේ ආගම කියන එක තේරුම් ගන්න ඕනේ. මොකද්ද මේ ආගම කියලා කියන්නේ? මේ බුද්ධ ධර්මයේ කියන එක ඔය ආගම් අතරේ තවත් ආගම් නෙමෙයි. ඒක අපි විශේෂයෙන්ම හිතට ගන්න ඕනේ. ඒ තවත් ආගමක් හැටියට අපි ඉදිරිපත් වුණොත් ભેද ඇති වෙනවා. ඒ නිසා තමයි මේ බුදුරජාණන් වහන්සේ අපේ භාග්‍යවතුන් වහන්සේ මේ ආගම කියන්නේ මොකක්ද කියලා තේරුම් කිරීමක් තමයි බුද්ධ ධර්මයෙන් කිරීම. අන්න ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ආගම කියන්නේ සරණ යාමක්. සරණ යාම කියන්නේ කරදරයක් තියෙන වෙලාවේ අපි පිහිටක් හොයාගෙන යනවා. දැන් අපි පොඩි කාලේ පොඩි ළමයෙක් හැටියට කරදරයක් වුණාම මොකද්ද අපි කරන්නේ? අම්මා නැත්තම් තාත්තා ළඟට දුවනවා. අන්න ඒක සරණ යෑම. ඒ කරදරයක් ඇති වුණහම දැන් අපි මේ ලංකාවේ කරදර තියෙනවා කිය සමහර අය වෙන රටවල් වල ගිහින් පදිංචි වෙන්න යනවා. එහෙම යන අයට කියනවා රෙෆියුජීස් කියලා ඉංග්‍රීසියෙන්. ඒ රෙෆියුජීස් කියන්නේ සරණ යන පුද්ගලයෝ කියන එකයි. දැන් අපි බුද්ධං සරණං ගච්ඡාමි කියන එක ඉංග්‍රීසියෙන් කියනකොට කියන්න taking refuge, I take refuge in the Buddha. අන්න ඒ refuge කියන එකේ සරණ යාමයි තියෙන්නේ. ඉතින් ඒ විදිහට අපි සරණ යාමක් කියලා කියන එක තමයි ආගම කියන්නේ. ඒ ආගමෙන් අපි පිහිටක් හොයාගෙන යනවා. අපි පොඩි ළමේ හැටියට දෙමව්පියෝ ළඟට දුවනනම් කරදරයක් වෙච්ච වෙලාවක ඒ වාගේම අපි ලොකු වුණාම කොහටද දුවන්නේ? මිනිස්සු ලොකු වුණාම තේරුම් ගන්නවා මේ දෙමව්පියොත් අපි වාගේම අසරණ පුද්ගලයෝ. මේ ලෝකේ ජීවිතයේ තියෙන ප්‍රශ්න විසඳන්න දෙමව්පියන්ට අමාරු. එහෙම තේරුනකොට අපි කවුරු හොයාගෙනද යන්නේ? ඒ වෙලාවේ තමයි මේ දෙවියුරු මතක් වෙන්නේ. අපිට හිතට එනවා දෙවියුරු ඉන්නවා නම් මේ ලෝකේ මට පිහිටක් හොයාගන්න පුළුවන්. එහෙම හිතලා දෙවියන්ව වන්දනා කරලා දෙවියන්ගෙන් ඉල්ලනවා මට ආරක්ෂාව ලැබේවා. මේ දැන් බෞද්ධයෝ දෙවියෝ අදහන්නේ නැහැ කියලා කියන අයත් කරදරයක් වෙච්ච වෙලාවේ දෙවියෝ අදහන්න පටන් ගන්න. ඒ කියන්නේ මේ පිහිටක් හොයාගෙන යෑමයි. ඉතින් ඉස්සර මේ ලෝකේ මිනිස්සුන්ට තිබුණේ නැහැ දැන් විතර පහසුකම්. මේ ලෝකේ යම් යම් දේවල් සිදු වෙනකොට වහිනකොට විදුලි කොටනකොට එන වදිනකොට ඒ ඉඳහඳ ඇහෙනකොට ඒ වාගේ අවස්ථාවලදී භූමිකම්පා වෙනකොට සුනිසුලං එනකොට කොහොම වෙනවද කියලා දන්නේ නැහැ. බය වෙනවා මේ දෙවියුරු තරහ ගිහින් වෙන්න ඇති මේ අපට මේ කරදර කරන්නේ. ඒ වාගේ හිතලා දෙවියුරුන්ගේ ආරක්ෂා ලබා ගන්න සමහර විට බිලි පූජා කරනවා. සමහර අය ඔය සුනාමි වාගේ තත්වල් වලට ආපුහාම මේ ජීවිත උනත් පූජ කරනවා. ඉතින් ඒ වාගේ තමයි ඉස්සර මිනිස්සු මේ ආගම් ඇදුවේ. ඒක තමයි ආගම කියන එක පටන් ගත්ත ඒ ක්‍රමයට. ඒ ඉස්සර ඒ මුල් කාලයේදී දෙවියෝ ගැන ලොකු අවබෝධයක් හැටියට හිතට වැටිලා නැහැ. යම් කිසි බලයක් ඒ දෙවියෝ කවුරුවත් දැකලත් නැහැ. නමුත් ඒ විශ්වාසය අවශ්‍ය වෙලා තියෙනවා. ඒ විශ්වාසය නිසා තමයි හිතට සැනසීමක් ලැබෙන්නේ. ඒ නිසා ඒ දෙවියෝ කොයි වගේද කියලා දන්නේ නැතුව තමයි මේ ඉල්ලීම් කරන්නේ. එතකොට ඒ විදිහට තමයි මේ ආගම මුලින්ම පටන් ගත්තේ. නම් ටික කලක් යනකොට මේ තව ප්‍රශ්න ඇති වෙනවා. ඒ ප්‍රශ්න ඇති වෙන්නේ මේ ස්වභාව ධර්මයෙන් නෙමෙයි. දැන් වැස්ස භූමිකම්පා ඒ විදිහේ ස්වභාව ධර්මයෙන් වෙන දේවල්. නමුත් ස්වභාව ධර්මයෙන් විතරක් නෙමෙයි මිනිස්සෙගෙම හිරිහැර වැටෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සමහර හතුරෝ අපි මරන්න එන්නුවන්, එහෙම නැත්නම් අපේ ගෙවල් විනාශ කරන්න එන්න පුළුවන්, එහෙම නැත්නම් දැන් කාලේ හැටියට බෝම්බ දාන්නත් එන්න පුළුවන්. ඒ වාගේ මේ මිනිස්සෙගෙම අපට හිරිහැර ඇති වෙනවා. අන්න ඒ අවස්ථාවේදී තමයි අපට කල්පනා වෙන්නේ මේ හොඳ නරක කියලා දෙකක් කියන. ඒ මිනිස්සෙගෙම ඒ මිනිස්සෝ නරක පිළිවෙලට හැසිරෙනවා, ඒ වාගේම හොඳ පිළිවෙලටත් හැසිරෙනවා. ඒ හොඳ නරක කියන එක ගැන අවබෝධයක් ඇති වෙලා අපි හොඳ වීම අගේ කොට සලකන්න පටන් ගන්නවා. එතකොට මේ දෙවියන් වහන්සේ හොඳ ආයත තමයි හොඳට සලකන්නේ, නරක ආයත තමයි නරකට සලකන්නේ. ඒ දෙවියෝ දඬුවම් දෙනවා නරක ආයත. එහෙම අදහසක් ඇති වෙලා ඒ දෙවියන්ට කීකරු වෙලා හොඳ පිළිවෙලට ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒක ළමයින්ටත් දරුවන්ටත් උගන්වනවා. මේ දෙමව්පියෝ මේ දෙවියන්ට කීකරු වෙලා හොඳ ජීවිතයක් ගත කරන්න කියලා. එතකොට ඒ හොඳ ජීවිතයේ ගත කිරීම ආගමට ඇතුළු වෙනවා. දැන් එහෙම අපි හිතනකොට මේ දෙවියෝ ගැන මේ හිතේ ඇඳිලා තියෙන රූපය වෙනස් වෙනවා. ඉස්සර නිකම්ම සර්ව බලධාරී පුද්ගලයෙක් හැටියට දකිනවා, සර්ව බලධාරිකම. දැන් හරියට මේ නඩුකාරයෙක් නඩු අහනවා වගේ ඒ හොඳ ආයත සලකන නරක ආයත දඬුවම් කරන එහෙම කෙනෙක් හැටියට දෙවියන් වහන්සේ ගැන හිතනවා. ඒ දේව සංකල්පය වෙනස් වෙනවා. නමුත් තව මේ දුරට යනකොට මේ මිනිස්සුන්ට ඕන වෙනවා හොඳ අයගෙන් ආධාරයක්. ඒ කියන්නේ සමහර කෙනෙක් ඉන්න පුළුවන් හුඟක් නරක වැඩ කරනවා, සමහර විට හොර කරනවා, එහෙම නැත්නම් මිනි මරනවා, එහෙම නැත්නම් තව නරක තාලෙට හැසිරෙනවා. ඒ විදිහේ හැසිරීම් තියෙන කෙනෙකුට ආධාරයක් ඕන වෙනවා දෙවියන්ගේ. ඒ ආධාරය ඕන වෙනකොට එයා කල්පනා කරනවා, දැන් මට මම දැන් ඉල්ලුවොත් දෙවියන් වහන්සේ මට ආධාර නැතිවෙයි, මොකද මම හුඟක් මගේ වැරදි තියෙනවා. ඒ නිසා මම මේ අපේ ගමේ ඉන්නවා මේ හොඳට ජීවත් වෙන කෙනෙක්, මම ඒ පුද්ගලයා හම්බෙලා එයාට කියනවා කරුණා කරලා අනේ මට මං වෙනුවෙන් දෙවියන් වහන්සේට වැඳලා ඉල්ලීමක් කරන්න, ඔබතුමා එහෙම ඉල්ලුවොත් සමහර විට දිව්‍යන් වහන්සේ සලකයි, මම ඉල්ලුවොත් මට සලකන්නේ නැති වෙයි කියලා ඉල්ලීමක් කරනවා මේ හොඳ පුද්ගලයා. ඒ ඉල්ලීම කරනකොට ඒ පුද්ගලයා උදව් වශයෙන් ඒ වෙනුවෙන් ඉල්ලීමක් කරනවා දිව්‍යන් වහන්සේ. ඉතින් එහෙම පටන් ගන්නකොට අමුතු ජාතියේ පුද්ගලෝ බිහි වුණා. ඒ කියන්නේ මේ දෙවියන් වහන්සේට කතා කරන වෙනම පුද්ගලෝ ජාතියක්. ඒ අයට තමයි අපි දැන් පූජකයෝ කියලා කියන්නේ. ඒ පූජකයෝ කියලා ඒක වෙනම මේ රස්සාවක් වාගේ කරන්න පටන් ගන්නවා. ඒ මොකද ඒ පුද්ගලයාට ඔය ගෝචන් කරන්න ආර මේ අවශ්‍යකමකුත් නැහැ. මොකද මේ අනිත් අය ඇවසින් මේ තෑගි දීලා ඒ අවශ්‍ය කරන දේවල් දීලා මේ විදිහේ ඒ අය වෙනුවෙන් දෙවියන් වහන්සේට වැඳලා ඉල්ලීම් මේ කරන්න කියන නිසා ඒකත් එක්තරා මේ රස්සාවක් හැටියට ඒක කෙරෙනවා. ඒක ඒකට ඔය ඉංග්‍රීසියෙන් කියනවා ප්‍රීස්ක්‍රාෆ්ට් කියලා. ඒ කියන්නේ මේ ඒ පූජකෙක් හැටියට ජීවත් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ විදිහේ මේ ආගම් ඇදහිීමේදී පූජකයෝ කියලා ජාතියකුත් ඇති වෙනවා. තවදුරටත් මේ ආගම කියන එක දිනු වෙනකොට සමහර අය මේ හොඳට ජීවත් වෙලා හොඳ ප්‍රතිපත්තියක් ඇතුව එහෙම හොඳට ජීවත් වෙලා සමහර විට දෙවියන්ගෙන් ඉල්ලුවාට ලැබෙන්නේ නැහැ. එහෙම තත්වයක් නම් ආයෙත් අර පූජකතුමා හම්බ වෙලා කියනවා. එතකොට ඒ පූජකතුමා කියනවා ඔබතුමා මේ හොඳ ජීවිතයක් ගත කරන එක ඇත්ත. නමුත් මේ දෙවියන් වහන්සේ ඔබතුමාට මේ ආත්මේදී සැලකුවේ නැතත් එනාත්මේ හොඳට සලකන්ඩ ලෑස්ති වෙලා ඒ ඉන්නේ. ඒ නිසා මැරුණෙන් පස්සේ දිව්‍ය ලෝකෙට යන්න පුළුවන් ඒ දෙවියන් වහන්සේ ඉන්න තැනට. ඒ නිසා මේ දිව්‍ය ලෝකෙට ගිහින් මේ සැප ලැබෙන නිසා ඕක ගැන අමනාප වෙන්න එපා. හොඳ ගුණධර්ම වඩලා ජීවත් වෙන්න. එතකොට ඒකෙන් ගුණයක් ලැබෙනවා. මේ ආත්මෙ ලැබුණේ නැතත් එන ආත්මෙ ලැබෙනවා. එහෙම කියලා අර පුද්ගලයා සනසනවා. නමුත් තවදුරට මේ පුද්ගලයා මේ වගේම පුද්ගලෙත් ඒ හොඳට ජීවත් වෙලා මේ ඉන්නවා. ඉතින් නමුත් කරදර ඇති වෙනවා. ඉතින් මෙයා කල්පනා කරනවා මේ මට මේ විදිහේ කරදර වෙන එක ලොකු කරදරයක්. මට මේ එන ආත්මේ එනකන් මට ඉන්න බෑ. මේ ආත්මෙන්ම මට සැපයක් ලබා ගන්න ඕනේ කියලා ආයෙත් මේ පූජකතුමා හම්බ වෙන්න යනවා. එහෙම කීවාම ඒ පූජකතුමා කියනවා මේ ආත්මෙම සැප ලැබීමට නම් මේ මීට වඩා ටිකක් වැඩිපුර වැඩ කරන්න වෙනවා. ඒ මොකද මේ ඔබතුමා මේ හොඳ ජීවිතයක් ගත කරන එක ඇත්ත. නමුත් ඔබතුමාගේ හිත පිරිසුදු නැහැ. සමහර වෙලාවට කේන්ති යනවා. සමහර වෙලාවට වැරදි පිළිවෙලේ ආසාවල් ඇති වෙනවා. ඉතින් ඒ නිසා හිත පිරිසුදු කරන්න පටන් ගන්න ඕනේ. හිත පිරිසුදු කෙරුවොත් මේ ආත්මෙදිම ලබා ගන්න පුළුවන් සැප. ඒ දෙවියන් වහන්සේ සමග එක් වෙන්න පුළුවන් මේ ආත්මෙදිම. ඒ නිසා භාවනා කරන්න පටන් ගන්න. භාවනා කරපුවාම හිත පිරිසුදු වෙලා මේ ආත්මෙදිම දෙවියන් වහන්සේ සමග එක් වෙන්න පුළුවන්. එතකොට සැප ලැබෙනවා. නමුත් ඒක කරන්න නම් මේ ලෝකේ තියෙන සැප පස්සේ ගමන් වීම නවත්තන්න ඕන. ඒ වගේම මේ ලෝකේ ඇති වෙන දුක් විඳින්න පුරුදු වෙන්න ඕනේ. ඒ දුක් විඳින්න ඕනේ. දුක්වලට අමනාප වෙන්නේ නැතුව කනගාටු වෙන්නේ නැතුව ඒ දුකක් ආවහම ඒකට මූණ දෙන්න සතුටින් මූණ දෙන්න පුරුදු වෙන්න ඕනේ. ඒ වාගේම සැප පස්සේ ගමන් කරන්නේ නැතුව සැපවලට ආසාව අතාරින්න ඕන මේ ලෝකයේ තියෙන සැප. එතකොට තමයි දිව්‍ය සැප ලැබෙන්නේ. ඒ දිව්‍ය සැප ලැබෙනවා ඒ දෙවියන් වහන්සේ සමග එක් වෙනකොට. ඒ නිසා හිත පිරිසිදු කරන්න භාවනා කරන්න කියලා උගන්වනවා. ඉතින් ඒ විදිහට දැන් මේ ආගම් ඇදහිීම දියුණු වුණා. ඉස්සරලා වැඳුම් පිඳුම් කරපේක විතරයි කෙරුවේ. දැන් ඊළඟට හොඳ ජීවිතයක් ගත කරන්න පටන් ගත්තා. ඊට පස්සේ දැන් හිත පිරිසිදු කරන්න පටන් ගත්තා. ඔය කාලේ එනකොට මේ දේව සංකල්පයත් වෙනස් වෙනවා. ඒ කියන්නේ ඉස්සරලා දිව්‍යන් වහන්සේ මේ මිනිස්සෙක් වාගේ පෙනෙන්න පටන් ගත්තා. නමුත් දැන් අර දේවයන් වහන්සේ සමග එක්වීම කියන්නේ එතකොට මේ දෙවියෝ කියන්නේ මේ විශ්වයේ හැම තැනම පැතිරිලා ඉන්න මේ ආත්මයක් හැටියට, එහෙම නැත්නම් හිතක් හැටියට, මේ ඒ හිතත් සමග එක්වීම තමයි හිත පිරිසිදු වෙනකොට වෙන්නේ. හිත පිරිසිදු කරපුවාම අර විශ්වේ පැතිරිලා තියෙන දේව කියන හිතවිල්ල සමග එක් වෙනවා. ඒ විදිහට හිතාගෙන දිව්‍යෝ දැන් වෙනස් වුණා මේ ඒ භාවන කාලේ එනකොට. දැන් මේ මේකට ඉංග්‍රීසියෙන් කියනවා මිස්ටිසිසම් කියලා. ඒ කියන්නේ ඒ මිස්ටිසිසම් කියන එකේදී කරන්න බලාපොරොත්තු වෙන්නම තමන්ගේ ආත්මය දේව ආත්මයත් සමග එක්වීම. ඉතින් මේ විදිහට ආගම කියන එක දියුණු වෙනවා. මේ ආගම කියන්නේ ආගම් ඇදහිීම කියන එක දියුණු වෙන්න පටන් ගන්නවා. නමුත් මේ හැම ආගමකම ඒ හොඳ වෙන්නත් හිත පිරිසිදු කරන්න මේ මේවා ඒක ගැන ඒකට හේතු මේ වෙන වෙන විදිහටයි එක එක ආගම්වල තියෙන්නේ. ඒ කියන්නේ මේ දර්ශනයක් ඇති වෙලා තියෙනවා. ඒ දර්ශන ටිකක් වෙනස් මේ ආගම් වල. නමුත් එකම දේ තමයි කරන්නේ. ඒ නිසා මේ ආගම් දියුණු වෙගෙන යනකොට ටිකෙන් ටික වෙනස් වෙවි යනවා. මේ දර්ශනයත් වෙනස් වෙගෙන යනවා. එහෙම එහෙම ගිහින් තවදුරටත් මේ ආගම දියුණු වෙනකොට තමයි මේ හිත පිරිසුදු වෙනකොට සත්‍ය අවබෝධ වෙන්න පටන් ගන්න. ඒ හිත පිරිසුදු වීමෙන් තමයි සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. ඒ මොකද අපේ හිත කියන එක අපි සාමාන්‍යයෙන් හිතාගෙන ඉන්නේ මේ ශරීරය කියලා එකකුයි හිත කියලා එකකුයි දෙකක් තියෙනවා කියලා. නමුත් මේ ශරීරයේම ක්‍රියාකාරීත්වයක් තමයි මේ හිත කියලා කියන්නේ. ඉතින් ඒ නිසායි අපේ බුදුරජාණන් වහන්සේ වචන තුනක් පාවිච්චි කරුවා හිත ගැන කතා කරනකොට. ඒ වචන තුන තමයි චිත්ත, මනෝ, විඥාන කියන. අද හුඟක් දෙනෙක් හිතන්නේ මේ වචන තුන එකම දෙයට කියන වචන තුනක් කියලා. නමුත් එහෙම එකක් නෙමෙයි. දැන් විඥානය කියලා කියනකොට චක්කු විඥාන, සෝත විඥාන, ධාන විඥාන, දිවහා විඥාන, කාය විඥාන කියලා විඥාන පහක් ගැන කතා කරනවා එතන. එතකොට චක්කු විඥාන කියන්නේ ඇස් පෙනීම. සෝත විඥාන කියන්නේ කන් ඇහීම. ධාන විඥාන කියන්නේ නාහෙට ගන්ධ සුවඳ දැනීම. ජීවා විඥාන කියන්නේ දිවට රස දැනීම. කාය විඥාන කියන්නේ ශරීරයෙන් ඇතිවෙන ස්පර්ශයෙන් දැනෙන දේ. ඉතින් ඒ විදිහට මේ විඥානය කියන එක මේ ඉන්ද්‍රියගේ ක්‍රියාකාරීත්වය අනුව තමයි විඥානය ඇති වෙන්නේ. එතකොට අමුතු දෙයක් නෙමෙයි විඥානය කියලා, මේ ශරීරය ඇතුලේ තියෙන යම් කිසි දෙයක් නෙමෙයි මේ. මේ ශරීරයේම තියෙන එක්තරා ක්‍රියාකාරීත්වයක්. මේ ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වය තමයි විඥානය. නමුත් මේ ඉන්ද්‍රියන් හැම එකෙම ඇති වෙන ඒ ඇහැට රූප පේනවා, කනට ශබ්ද ඇහෙනවා, නාහෙට ගඳ සුවඳ දැනෙනවා, දිවට රස දැනෙනවා, ශරීරයට ස්පර්ශ දැනෙනවා. මේ විදිහේ දැනෙන දේවල් වෙනස්. ඒ කියන්නේ ඇහැට පේන එක වාගේ නෙමෙයි කනට ඇහෙන සද්දේ. ඒ වාගේම නාහයට තියෙන ගඳ සුවඳ ඊට වෙනස්. දිවට දැනෙන රස තවත් වෙනස් එකක්. ශරීරයට දැනෙන ස්පර්ශය තවත් වෙනස්. නමුත් මේ වෙනස් වූ දේවල් ඔක්කොම අරගෙන යනවා මොළේට. දැන් මේ ස්නායු જાතියක් තියෙනවා ඇහි ඉඳලා මේ මොළේට යන එක් ස්නායුව. ඒ වගේම කනේ ඉඳලා මොළේට යන. ඒ වගේම නාහේ ඉඳලා මොළේට යන. එහෙම එහෙම මේ හැම ඉන්ද්‍රියෙකින්ම මොළේට යන ස්නායු. ඒ ස්නායු නිකන් මේ ටෙලිෆෝන් වයර් වගේ. ඒවා අතර ඒවා මේ ඒවා දිග තමයි යන්නේ මොළේට පණිවිඩ. ඒ පණිවිඩ ගෙන ගියාම ඒ මොළේ ක්‍රියා කරන්න පටන් ගන්නවා. මොළේ කල්පනා කරන්න පටන් ගන්නවා. කල්පනා කරලා අර දැකපු දෙයට, ඇහුණ සද්දෙට, නාහෙට දැනුණ ගඳ සුවඳ වලට, දිවට දැනෙන රස වලට, ශරීරයට දැනෙන ස්පර්ශවලට තේරුමක් දෙනවා. ඒ තේරුම දීම තමයි මනසෙන් කරන්නේ. මනස කියන්නේ මොළේ ක්‍රියාකාරීත්වය. මොළේ කල්පනා කිරීම. ඒ කල්පනා කරලා අදහසක් මවනවා. ඒ මනසෙන් කල්පනා කරලා අදහසක් මවනවා කියන එක තමයි ඒ අදහසට තමයි ධම්ම කියන්නේ. මනෝ ධම්ම. හරියට චක්කු කියන්නේ ඇහැ. ඇහැට පේන එක තමයි රූප. ඒ වගේම සෝත ශබ්ද, ගාන ගන්ධ, ජීවහා රස, කාය පොට්ටබ්බ. ඒ වගේම මනෝ ධම්ම. ඒ මනසට ගොදුරු වෙන දේ තමයි ධම්ම. ඒක තමයි අදහස කියන්නේ. එතකොට ධම්ම කියන වචනේ නියම තේරුම අදහස. දැන් බුදුන්ගේ අදහස තමයි බුද්ධ ධම්ම කියන්නේ. ඒ බුදුන් මේගේ අදහස අපට මේ දීලා තිනවා නම් ඒ අනුව අපි ජීවත් වෙනවා නම් ඒක තමයි ධර්මය අනුව ජීවත් වෙනවා කියන්නේ, බුද්ධ ධර්මය අනුව. ඉතින් මේ විදිහට මනෝ කියලා කියුවේ ඒ මොළේ ක්‍රියාකාරී. නමුත් අපි මේ අදහස නැවුනාම දැන් කවුරු හරි කෙනෙක් අපිට ඇවිදින් වචනෙන් කතා කරලා යමක් කියනවා. ඒ කියපුවාම අපි ඒක ගැන කල්පනා කරලා තීරණයක් ගන්නවා. ඒ තීරණේ අපි හිතුවත් මා මේ මනුස්සයා මට බැන්නා, මට දොස් කීවා, මට නින්දා කෙරුවා, එහෙම කියලා තීරණය කෙරුවොත් මොළෙන් පණිවිඩයක් යනවා මේ ශරීරේ තියෙනවා ග්‍රන්ථි කියලා જાතිය. ඒ ග්‍රන්ථි වලින් යම් කිසි යුෂයක් පිට කරනවා ලේ නහරට. ඒ ලේ නහරට පිට කරපුවාම ඒ ලේ නහර දිග මුළු ශරීරයටම යනවා. ඒ මුළු ශරීරයටම ගියාම මේ ශරීරයේ වෙනස් තාලෙට ක්‍රියා කරන්න පටන් ගන්නවා යම් යම් තැන්වල. ඒ කියන්නේ හෘද වස්තු ගැහෙන්න පටන් ගන්නවා, වේගයෙන් වැඩ කරන්න පටන් ගන්නවා, හුස්ම වැඩිපුර හදේට හුස්ම ගන්න පටන් ගන්නවා, මේ මාංශ පේශි හද වෙන්න පටන් ගන්නවා, ඒ වගේම මේ ඇස්වල කළු ඉන්ද්‍රියව ලොකු වෙන්න පටන් ගන්නවා, ඒ වගේම මේ දැන් ඔය බලල්ලුන්ගේම වාගේ හොඳට පේනවා මේ මයිල් කෙලින් වෙනවා. අන්න ඒ වාගේ මේ මුළු ශරීරයම වෙන වෙන තාලවල වලට ක්‍රියා කරන්න පටන් ගන්නවා. මේක හදිස්සි නීතියක් රටේ දැම්ම වාගේ. ඉතින් මේ විදිහට මේ ශරීරය වෙනස් වෙන්නේ එක්කෝ ගහගන්න එක්කෝ කන්නලා දුවන්න මේ ශරීරේ ලෑස්ති වෙන්නේ. ඉතින් අන්න ඒ වාගේ මේ ශරීරය වෙනස් වීම තමයි අපි කේන්ති ගියා කියලා කියන්නේ. දැන් මූණ රතු වෙනවා. එතකොට මූණ ඇද වෙන්න පටන් ගන්නවා, යක වාගේ පේන්න පටන් ගන්නවා. ඉතින් අන්න ඒ විදිහේ වෙන්නේ මේ ශරීරය මේ වෙනස් වෙලා ක්‍රියා කරන්න පටන් ගන්න නිසා. ඉතින් මේ විදිහේ මේ එතකොට ඕකට තමයි චිත්තය කියලා කියන්නේ. චිත්තය කියන්නේ මේ ශරීරය වෙනස් වීම. ඒ නිසා තමයි ඔය බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ මේ හිත කියන එක මේ හෘද වාස්තුවේ ලේ ආශ්‍රයෙන් තියනවා කියන එකේ තේරුම එකයි. ඒ ලේ වෙනස් වීමකින් තමයි මේ චිත්තය කියන එක ඇති වෙන්නේ. එතකොට මේ හිත කියන්නේ වෙනම දෙයක් මේ තියෙන දෙයක් නෙමෙයි, මේ ශරීරයේම ක්‍රියාකාරීත්වයක්. එතකොට චිත්ත කීවත්, මනෝ කීවත්, විඥාන කීවත් මේ ශරීරයේ වෙන වෙන තැන්වල තියෙන ක්‍රියාකාරීත්වය. ඉතින් විශේෂයෙන්ම අපිට මේ දැන් තේරුම් ගන්න තියෙන්නේ මේ විශේෂයෙන්ම හිත කියනකොට මේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි මේ ආසාවල්, තරහවල්, බයවල්, ශෝකවල් කියන ඒවා. ඒකට තමයි චිත්ත කියලා කියන්නේ. එතකොට අපි කල්පනා කරනවා කියන එක අදහස් මවනවා. අපි ගණන් හදනකොට දෙකයි දෙකයි හතරයි කියනවා නම් ඒක චිත්තයෙන් නෙමෙයි ඒක කරන්නේ. ඒ කරන්නේ මනසෙන්. කල්පනා කරලා අදහස් මැවීම මනසේ ක්‍රියාව. එතකොට කේන්ති යනවා නම්, ආසාවක් ඇති වෙනවා නම්, බයක් ඇති වෙනවා නම්, ශෝකයක් ඇති වෙනවා නම් මේක චිත්තේ ක්‍රියාකාරීත්වය. එතකොට මේ චිත්තය කියන එක හුඟක් දුරට අන්ධයි. ඒ කියන්නේ මේ චිත්තේට කිසිම දෙයක් කල්පනා කරන්න බෑ. මනසට තමයි කල්පනා කරන්න පුළුවන්. ඒ මනස යම්කිසි ක්‍රමයකට කල්පනා කරලා අදහසක් නැවුවොත් ඒ අදහස අනුව තමයි චිත්තය ක්‍රියා කරන්නේ. අන්න ඒක විශේෂ කාරණයක් අපි තේරුම් ගන්න ඕනේ. අද නවීන බටහිර මනෝවිද්‍යාඥයින්ගෙන් අදහස් බැලුවොත් මේ ළඟදි තමයි මේ කොග්නිටිව් සයිකොලොජි කියන මනෝවිද්‍යාව ඇති වුණේ මේ ළඟදි. ඉස්සර ඔය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන මනෝවිද්‍යාඥයා හිතුවේ මේ ශරීරයේ මේ ඇතුලේ හැදෙන්නේ මේ ආසාවල් තරහවල් ලිව නැති කරන්න බෑ. නමුත් දැන් ඔය මේ කොග්නිටිව් සයිකොලොජි කියන ඒ මනෝවිද්‍යාව අනුව හිතලා බලනකොට මේ ආසාවල් තරහවල් නැති කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඒ ක්‍රමේ දැනගෙන හිටපු නිසා තමයි ඒකයි ඔය මේ අංගුත්තර නිකායේ ඔය පොඩි සූත්‍රයක තියෙන්නේ පබස්සර මිදම් භික්කවේ චිත්තං ආගන්තුක උපක්ලේශේ උපක්ලිට්ඨං කියන එකේ තේරුම ඒ මේ හිත කියන එක බොහොම පිරිසුදු දෙයක්. නමුත් මේ පිටින් එන දේවල් වලින් තමයි හිත අපිරිසුදු වෙන්නේ. ඒ වගේම ධම්මපදයේ පළවෙනිම ගාථාවේ තියෙන්නේ මනෝ පුබ්බංගමා ධම්මා. ඒ කියන්නේ අර මනසේ ක්‍රියාකාරීත්වය තමයි මුල් වෙන්නේ. ඒකයි මේ පුබ්බංගමා කියන එකේ තේරුම. ඉස්සරලාම එන්නේ මනසේ, මනසේ ක්‍රියාව. ඒ හරිපිළිවෙලට කල්පනා කරුවොත්, හරිපිළිවෙලට චිත්තය ඇති වෙනවා. ඒ අනුව තමයි ක්‍රියාව, කර්ම ඇති වෙන්නේ. ඒ අනුව තමයි අපට සැප දුක් ලැබෙන්නේ. ඒ ක්‍රියාවන්. ඒකයි ඒ ධම්මපද ගාථාවේ කියන මනසසේ අදුට්ඨේන භාසතිවා කරෝතිවා තතෝනම් දුක්ඛවං වේ. මනසසේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝනම් සුඛමං වේ. ඉතින් ඒ විදිහට ඒ කීවේ නරක වැරදි පිළිවෙලට අදාස් මවන්න පටන් ගත්තොත් ඒ අනුව දුක ඇති වෙනවා. ඒ වගේම හරපිලිවලට අපි කතා මේ කල්පනා කරන්න පටන් ගත්තොත් එතකොට ඒකෙන් ඇති වෙන්නේ සැප. ඒක ජීවිතේ දුකක් කියලා නෙමෙයි බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දුන්නේ. අපි හරපිලිවලට කල්පනා කරනවා නම් දුක නැතුව යනවා. වැරදි පිළිවෙලට කල්පනා කෙරුවොත් තමයි දුකක් ඇති වෙන්නේ. ඒ නිසා අපි නිතරම හරි පිළිවෙලට කල්පනා කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒක තමයි භාවනාව කියන්නේ. අපි පුරුදු වෙනවා හිත පිරිසුදු කරන්න. හිත පිරිසුදු කරනවා කියන්නේ හොඳ හිතවිලි හිතන්න පුරුදු වෙන්න ඕනේ. නරක හිතවිලි හිතීම අතහරින්න ඕනේ. ඉතින් ඒ විදිහට හරි පිළිවෙලට අපි හිතන්න පටන් ගත්තහම හිත පිරිසුදු වෙනවා. ඒ හිත පිරිසුදු වීමෙන් ඊළඟට අපට හරි පිළිවෙලට කල්පනා කරලා සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. අන්න ඒ විදිහේ ධර්ම මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා පෙන්වුවේ ඒ අර දේව සංකල්පය සම්පූර්ණම මේ නැතුව යනවා. සම්පූර්ණ නැතුව යනවත් නෙමෙයි, එක වෙනස් වෙනවා. ඒ කියන්නේ අර ඉස්සල්ල හිත පිරිසුදු කරනකොට හිතුවේ මේ තමන්ගේ ආත්මය දෙවියන්ගේ ආත්මයත් සමග එක් වෙනවා කියලා. නමුත් මේ ඥානේ පහළ වෙනකොට අනාත්මය අවබෝධ වෙනවා. අනාත්මය අවබෝධ වුණාම මෙතන ආත්මයක් ඇත්තෙත් නැහැ. දෙවියන්ගේ ආත්මය කියන්නේ ආත්මයක් ඇත්තෙත් නැහැ. ඒ විදිහේ තේරුම්ම ඒ වෙනුවට ඇති වෙන්නේ බුද්ධත්වයේ ඇති වෙන. ඒ බුද්ධත්වයේ ඇතිවීම තමයි බුදුරජාණන් වහන්සේ උගන්වලා තියෙන්නේ. ඒ බුද්ධත්වයේ ඇතිවීම තමයි අවසාන පියවර. එතකොට අපි මේ ආගම කියන එක අවස්ථා හතරක් තියෙනවා සාමාන්‍ය පිළිවෙලට අපි කල්පනා කරනකොට. මුල්ම අවස්ථාව තමයි ශ්‍රද්ධා කියන්නේ. ඒ ශ්‍රද්ධා කියන එකේ තේරුම මේ මම තේරුම් කරන්නේ මේ ශ්‍රද්ධා කියන වචනේ සත් ධා. ඔය වෙන ඔය මේ පොත්වල එහෙම තියෙන්නේ මේ හෘ ධා කියන තේරුම දීලා. ඒ කියන්නේ හෘ කියන්නේ හෘද වස්තුව, ධා කියන්නේ හෘදයෙන් දරනවා කියලා. නමුත් මම කියන්නේ ඒක නෙවෙයි. මේකයි නියම මේ අර්ථය කියලා බුදුරජාන් වහන්සේ පෙන්වලා දුන්න අර්ථය. ඒ කියන්නේ සත් කියන්නේ හොඳ කියලා. දා කියන්නේ දරනවා. ඒ හොඳකම උසකට සලකනවා. ඒ නිසා තමයි අපි වඳින කොටත් කියන්නේ සාදු සාදු. සාදු කියන්නේ හොඳයි කියලා. ඒ හොඳකම උසස් කොට සැලකීම. ඒ වගේම මේ හොඳකම උසස් කොට සලකනකොට තමයි අපට සීලය රකින්න පුළුවන් වෙන්නේ. ඒ ශ්‍රද්ධාව දියුණු වෙනකොට තමයි සීලය පටන් ගන්න. සීලය කියන්නේ අපේ හැසිරීම හොඳ වෙනවා. අපේ ක්‍රියාවල් හොඳ වෙනවා. ඒ වචනයෙන් කරන, ශරීරයෙන් කරන ක්‍රියාවල් හොඳ වීම තමයි සීලය. එතකොට සීලය කියපුවාම ඒකේ කොටස් දෙකක් තියෙනවා, චාරිත්‍ර වාරිත්‍ර කියලා. ඒ කියන්නේ නරක දේවල් නොකිරීමත් හොඳ දේවල් කිරීමත්, ඒ දෙකම සීලය. එතකොට මේ හොඳ පිළිවෙලට හැසිරීම තමයි සීලය කියන්නේ. නමුත් ඒ හොඳ පිළිවෙලට හැසිරෙන්නේ හොඳකම අගය කරන නිසයි. අපි සාමාන්‍යයෙන් හුඟක් දෙනෙක් අද ලෝකයේ අගය කරන්නේ බලය. ඒ බලය අගය කිරීමෙන් පුද්ගලෙක් හොඳ වෙන්නේ නැහැ. හොඳකම අගය කිරීමෙන් තමයි හොඳ වෙන්නේ. බලය තිබුණත් අපි ඒ බලය පාවිච්චි කරන්නේ හොඳ වැඩවලට, නරක වැඩවලට නෙමෙයි. ඉතින් ඒ නිසා ඒ ශ්‍රද්ධා කියන එක මේ අපි ඉංග්‍රීසි වචනයක් තියෙනවා sense of values කියලා. ඒ sense of values කියන එක තමයි මේ ශ්‍රද්ධා කියන්නේ. එතකොට ඒ මේ හොඳ දේවල් උසස් කොට සැලකීම, අගය කිරීම. දැන් ඔය ගාථාවක් තියෙනවා ධම්මපදයේ, අසාරේ සාර මතිනෝ සාරේ චා සාර දස්සනෝ. ඒ ඒ එතනක් තියෙන්නේ ඒ සරු දේ කියන්නේ හොඳ දේ උසස් කොට සැලකනවා නම් ඒ මනුස්සයා හොඳ මනුස්සයෙක් වෙනවා. ඉතින් ඒ ඒ ශ්‍රද්ධාව තමයි ආගම ඇදහිීමේ මුල්ම අවස්ථාව. ඒ නිසා තමයි වැඳුම් පිඳුම් කරනවා, මල් පූජා කරනවා. ඒ ඒ වගේ දේවල් තමයි ශ්‍රද්ධාව දියුණු වෙන්න කරන දේවල්. ඊළඟ මේ පියවර තමයි හොඳ හැසිරීම. ඒක තමයි සීලය කියන්නේ. ඒ සීලයට පස්සේ දියුණු වෙනකොට තමයි භාවනාව කියන එකට පටන් ගන්න. ඒ හිත පිරිසුදු කරන්න පටන් ගන්න තමයි භාවනාව. ඒ භාවනාව කියනකොටත් අපි භාවනා જાති දෙකක් ගැන කතා කරනවා, සමත භාවනා විදර්ශනා භාවනා කියලා. ඒ සමත භාවනාව කියන්නේ හිත පිරිසුදු කිරීම, විදර්ශනා භාවනාව කියන්නේ මොන දියුණු කිරීම. එතකොට ඒ භාවනාව දියුණු කිරීමෙන් හිත පිරිසිදු වෙනවා, ඒ වාගේම නුවණ ලැබෙනවා, ප්‍රඥාව ලැබෙනවා. ඒ ප්‍රඥාව ලැබෙනකොට තමයි අනාත්මය අවබෝධ වෙන්නේ. අනාත්මය අවබෝධ වීමෙන් තමයි බුද්ධත්වය නැත්තම් රහත් වීම ඒ වාගේ තත්වල් වලට පැමිණෙන්නේ. එතකොට මේ බුද්ධ ධර්මයේ අපි තේරුම් කරන්නේ මේ අනිත් ආගම් වලට කිසිම විරුද්ධයක් නැහැ මෙතන. ඒ ආගම් වල තියෙන විශ්වාසවල මේ මොකද මෙහෙම ඇති වෙන්නේ කියන එක තේරුම් කරනවා. එතකොට ආගම කියන්නේ මොකද්ද කියන එක තේරුම් කිරීම තමයි බුද්ධ ධර්මයේ විශේෂ පණිවිඩය. ඒ නිසා අපි මේ බුද්ධ ධර්මය මොකද්ද කියන එක හරි පිළිවෙලට අවබෝධ කරගත්තොත් මේ ලෝකේ ආගම් ભેද නැතුව යනවා. ඒ ආගම් ભેද ඇතිවීම මේ ආගමේ තියෙන ප්‍රතිපත්ති නැතිවීමක් ඒකෙන් වෙන්නේ. ආගම් ભેද නිසා මිනි මරනවා නම් මේ නරක වැඩ කරනවා නම් ඒව ඔක්කොම මේ සිද්ධ වෙන්නේ මේ හිත නරක් වීම. ආගම කියන එක හිත පිරිසිදු කරනවා මිසක් හිත නරක් කිරීම නෙමෙයි කරන්න තියෙන්නේ. ලෝක සාමය ඇති කරන්න පුළුවන් මේ විදිහට කල්පනා කෙරුවොත් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ බුද්ධ ධර්මයේ පැතිරීමෙන් ලෝක සාමය ඇතිකරන්න උත්සාහ කිරීම. එතකොට මේ නොයෙක් නොයෙක් ආගම් කියලා ભેද ඇති වෙන්නේ මේ සංස්කෘතිය කියන එක නිසා. සංස්කෘතිය කියලා කියන්නේ මේ මිනිස්සු ඉස්සර මේ ගම් හැටියට එහෙම නැත්තම් මේ කීප දෙනෙක් එකහුව වෙලා ජීවත් වීම. ඒ කීප දෙනෙක් එකහුව වෙලා ජීවත් වෙන්න පටන් ගත්තාම එකම ජාතියේ කෑම කන්න පටන් ගන්නවා, එකම ජාතියේ ඇඳුම් අඳින්න පටන් ගන්නවා, එකම භාෂාවක් කතා කරන්න පටන් ගන්නවා, එකම විදිහේ සංගීතයක් ඇති කරනවා, එකම විදිහේ දර්ශන හිතිවිලි ඇති කර ගන්නවා, එකම විදිහේ ආගම් ඇදහිීමක් ඇති කරගන්නවා. ඒක තමයි සංස්කෘතිය කියන්නේ. එතකොට අද වෙලා තියෙන්නේ මේ සංස්කෘතිය එල්ලුනොත් ඕනෑමට වඩා අපේ ભેද ඇති වෙනවා. මේ අපි මේ සංස්කෘතිය, ඕගොල්ල ඔය සංස්කෘතිය, එතකොට මේ අපේ සංස්කෘතිය තමයි උසස් සංස්කෘතිය, අනිත් අයගේ සංස්කෘති පහත් සංස්කෘති, ඒ වාගේ කල්පනා කරන්න පටන් ගත්තොත් අපේ ආගම තමයි උසස් ආගම, අනිත් අයගේ ආගම පහත් ආගම, ඒ වාගේ කල්පනා කරන්න පටන් ගත්තොත් ભેද ඇති වෙනවා. අද හුඟක් ભેද ඇතිවීමෙන් තමයි මේ යුද්ධ ඇති වෙලා තියෙන්නේ. දැන් බටහිර ලෝකේ එන්නේ මේ එකව වෙන්න උත්සාහ කරනවා. දැන් අපි එක්සත් රාජධානිය, එහෙම නැත්නම් දැන් අපි ඉංග්‍රීසියෙන් කියනවා නම් යුනයිටඩ් කිංඩම් කියනවා. මේ එංගලන්තේ ඔය මේ එතන රටවල් තුනක් එකහු වෙලානේ. එංගලන්තේ ඉංග්ලන්ඩ්, අයර්ලන්ඩ්, ස්කොට්ලන්ඩ් කියන ඒ රටවල් තුන එකහු වෙලා, ඒ වගේම යුනයිටඩ් ස්ටේට්ස් කියලා එතනත් එක්සත් වීමක් එතන පෙන්නන්නේ. ඒ වගේම දැන් යුරෝපයේ හැම රටවල්ම එකහු වෙන්න තමයි එකම සල්ලි මුදල් ක්‍රමයක් ඇති කරගත්තේ. ඒ වගේ එකහු වෙන්නයි උත්සාහ කරන්නේ. නමුත් දැන් අපේ රටවල් වල ભેද ඇති වෙලා, ભેද ඇති වෙන්නේ කොහොමද? මේ සංස්කෘතිය නිසා. සංස්කෘතිය එල්ලුනහම සංස්කෘතිය වෙන් කරන දෙයක්. අපි සංස්කෘතිය නෙමෙයි යොණ කරන්නේ, ශිෂ්ටාචාරය. ශිෂ්ටාචාරය කියන්නේ එකහු වීම, මිත්‍ර වීම. ඒ ශිෂ්ටාචාරය තමයි අපි දියුණුව. ශිෂ්ටාචාරයෙන් කරන්නේ මනුෂ්‍යයා දියුණු කිරීම. සංස්කෘතියෙන් වෙන්නේ ભેද ඇති කරලා යුද්ධ පටන්ගෙන මේ සාමය නැති කරන, ලෝක සාමය නැති වෙන්නේ සංස්කෘතිය නිසා. ඒ නිසා අපි නිතර බෞද්ධ සංස්කෘතියක් කියලා ගන්න, බෞද්ධ ශිෂ්ටාචාරය දියුණු වීමක්. ඒ ශිෂ්ටාචාරයෙන් වෙන්නේ අපි මේ ආගම් කියන ඒවා, සංස්කෘති කියන ඒවා අතහැරලා අපි එකම ආගමයි මේ ලෝකෙ තියෙන්නේ. ඒ ආගම තමයි ආගම් ඇදහිීම. හරියට මේ හැම කෙනෙක්ම කෑම කනවා. නමුත් කන කෑම වෙනස් වෙන්න පුළුවන්. එක එක රටවල් වල වෙනස් තාලේ කෑම තමයි ගන්නෙ. ඒ වගේම ඇඳුම් අඳිනකොටත් කවුරුත් ඇඳුම් අඳිනවා. නමුත් ඒ අඳින ඇඳුමේ වෙනසක් තියෙන්න පුළුවන්. ඒ වෙනස්කම් දැන් එන්න නැති වෙන්න ඕන. මොකද මේ ලෝකේ දැන් සම්බන්ධකම් වැඩි වෙලා තියෙන්නේ. දැන් අපිට මේ ටෙලිෆෝන් මාර්ගයෙන්, එහෙම නැත්නම් මේ වාහන මාර්ගයෙන් ආශ්‍රන්තරා වලින් යන්න පුළුවන්. ඒ වාගේ මේ එන්නේ එන්න දැන් එකහු වෙනවා. මේ වෙනස් වෙන් වෙලා හිටපු රටවල් එකහු වෙනවා. ඒ එකහු වීමෙන් අපි තව තවත් දියුණු වීමක් නිසා මේ ભેද ඇති කර ගැනීමක් නෙවෙයි කරන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා අපේ ලෝක සාමය ඇති කරන්න නම් මේ බෞද්ධ පිළිවෙලට හිතලා, ඒ નિયම බෞද්ධ පිළිවෙලට. අද බෞද්ධයෝ මෙහුඟක් ભેද ඇති වෙන්න හිතනවා සමහරලාට. නමුත් નિયම බෞද්ධ පිළිවෙල නම් අපේ මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව කියන ගුණධර්ම දියුණු කිරීමයි. ඒ නිසා මේ බුද්ධ ධර්මයේ උගන්වන්නේ මේ වෙනම ආගමක් හැටියට නෙමෙයි. ආගම කියන්නේ මොකද්ද කියලා තේරුම් කරලා දීමයි. ඒ ආගම කියන්නේ මොකද්ද කියන එක හරියට තේරුම් ගත්තොත් තමයි අපේ ලෝක සාමය ඇති වෙන්නේ. ඒ නිසා මීට වඩා මම කියන්න අවශ්‍ය නැහැ. දැන් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ කරුණාකරලා ඒ ප්‍රශ්න අහන්න. එතකොට මට ඒවට උත්තර දෙන්න පුළුවන් වෙනවා. ස්වාමීන් වහන්සේ
ඇහෙනවද?
ඇයිනෝ
මට මම සිසිර කතා කරන්න වෙන සෝට ඉඳන් මට මේ ඔළුවට ආපු එක ප්‍රශ්නයක් තමයි. දැන් හැමෝම දන්න හැටියට අපේ බෞද්ධ දර්ශනය ඇති වුණේ ඉන්දියාවේ. ඉතින් එවැනි අගනා දෙයක් ඉන්දියාවේ මතුවෙලා, ඊට පස්සේ හැබැයි ඉන්දියාවේ සමාජයේ වැඩි කොටසක් ඇත්තටම ලක් වෙලා තින්නේ හින්දු ආගමට. ඒ වගේ දෙයක් වෙන්න හින්දු ආගම ඉතින් අපි දන්න හැටියට නිකන් දේවත්වයක් මුල් කරගෙන තියෙන එකක්. එහෙම වෙන්න හේතුව මොකද්ද ඔබ වහන්සේ හිතන හැටියට?
නෑ මෙතන ඒකට හේතුවත් මේ සංස්කෘතියේ එළීම තමයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරලා පෙන්නුවේ මේ සංස්කෘතිය අතාරින්න කියන එකයි. දැන් මේ බුදුරජාණන් වහන්සේ සංස්කෘතිය අතෑරලා තමයි තනියම කල්පනා. ඒක හරියට මේ විද්‍යාව වාගික. විද්‍යාවෙත් මේ සත්‍ය හොයනවා මිසක් මේ සංස්කෘතියක් ඒ නෙමෙයිනේ වැඩ කරන්නේ. ඒ වාගේ මේ බුද්ධ ධර්මයත් සංස්කෘතිය අතෑරලා කරන වැඩක්. දැන් ඔය මේ මහාන වෙච්ච හැම කෙනෙක්ම තමන්ගේ සංස්කෘතිය අතෑරලා ඇවදින් මේ තමන්ම මේ සත්‍ය හොයාගත්තා. ඒක තමයි බුද්ධ ධර්මයේ තේරුම. ඒක තමයි ඒක විද්‍යාවක් වාගේ දෙයක් මේ බුද්ධ ධර්මයේ කියන එක. නමුත් අර සංස්කෘතිය එල්ලිලා හිටපු අය ඒක අතාරින්න කැමති නැහැ. දැන් ඔය මේ කුල ભેද එහෙම වුණත් විශේෂයෙන්ම ඒක තමයි රජේටම තියෙන්නේ. දැන් අද සමහර අය ඉන්දියාවෙම හොඳ මේ උගත් අය එක්ක කතා කරන්න යනකොට ඒ අය කියනවා මේ මම බුද්ධ ධර්මයට බොහොම කැමති. නමුත් මට මේ ආගම අතහැරලා යන්න මේ දෙන්නේ නැහැ මේ අපේ මේ කට්ටිය දොස් කියනවා. ආන් ඒ වාගේ මේ සංස්කෘතියේ මේ බලපෑමක් තියෙනවා. මේ යන්න එපා. හැම සංස්කෘතියක්ම එහෙමයි. අපේ සංස්කෘතියයි කසාදයක් බඳින්න ගියත් ඒ ගතිය තියෙනවා. එතනත් ගැට නැති වෙනවා. ඉතින් එහෙම දේවල් නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඉන්න කාලෙත් ඔය බ්‍රාහ්මණේ ඔය එහෙම මේ ඒ බුදුරජාණන් වහන්සේට විරුද්ධව වැඩ කෙරුවානේ. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ නැති කාලේ තමයි අයිසරයක් ඔය රජවරුන්ගේ රජවරු අල්ලගත්තාම ඒ රජවරුන්ගේ බලය පාවිච්චි කරලා තමයි මේ ඒ එක එක ආගම් දියුණු වෙන්නේ. ඒ රජුරෝ එක ආගමකට කැමති වුණොත් ඒ ආගමට උදව් කරනවා. ඉතින් මුල් කාලයේදී මේ අශෝක රජුරුවන්ගේ කාලේ එහෙම මොකක් බුද්ධ ධර්මයට මේ ආධාර ලැබුණා. නමුත් සමහර පහු කාලවල වලදී වෙන වෙන රජවරු වෙන වෙන ආගම් වලට තැන දුන්නා. ඒකයි ඒක මොකක් වෙන්න හේතුව. ඒ වගේම ඉතින් ඔය පිටිනුත් ඇවදින් විනාශ කෙරුවානේ මේ සමහර ආගම් වල කට්ටිය. එහෙමයි මං හිතන්නේ ඒක උනේ.
බොහොම පිං හඳුරන්නේ.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මාව
ඇහෙනවා.
ඔව්. ස්වාමීන් වහන්සේ මට පොඩි ප්‍රශ්නයක් මතුණා. මේ ශ්‍රද්ධාව කියන එක ස්වාමීන් වහන්සේ කිව්වා මේ හොඳ දේ අගය කිරීම කියලා ඉවරලා. දැන් මේ හොඳකේ ශ්‍රද්ධාව කියන එක හොඳ දේ අගය කිරීම කියලා කිව්වා.
ඔව් ඔව්.
හොඳ ක්‍රම කියන එක ස්වාමීන් වහන්සේ කොහොමද අපි ඒක විග්‍රහ කරන්නේ? කවුද හොඳ ක්‍රම කියන එක හඳුන්වලා දුන්නේ?
ඒකත් බුදුරජාන් වහන්සේ හඳුන්වලා දුන්නා. හොඳ ක්‍රම කියන එක දැන් එක සූත්‍රයක මේ කොසල් රජුරෝ ඇවදින් ප්‍රශ්නයක් අහනවා ආනන්ද හාමුදුරන්ගේ. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන හොඳ නරක අනිත් මේ පඬිවරුන් දේශනා කරන හොඳ නරක වලට විරුද්ධ එකක්ද එකඟ එකක්ද කියලා අහනවා. එතකොට ඒ ආනන්ද හාමුදුරුවෝ පිළිතුරු දෙනවා මේ පඬිවරුන් කියන හැම එකටම එකඟව තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ. ඊළඟට අහනවා මොනවටද මේ හොඳ කියන්නේ මොනවටද නරක කියන්නේ? ඒකට උත්තරයක් හැටියට දෙනවා සැප ලැබෙන ක්‍රියා තමයි හොඳ, දුක් ලැබෙන ක්‍රියාව තමයි නරක කියලා. ඊළඟට අහනවා මොනවට මේ සැප ලැබෙන්නේ, මොන විදිහේ ක්‍රියාවලින්ද සැප ලැබෙන්නේ? එතකොට කියනවා තමන්ටත් අනුන්ට සැප ලැබෙනවා නම් ඒක තමයි හොඳ. තමන්ටත් අනුන්ටත් දුක ඇති වෙනවා නම් ඒක තමයි නරක. ඉතින් ඔය විදිහටයි යන්නේ. ඒ විදිහට ගිහින් කියලා තමයි කියන්නේ මේ ලෝභ දෝෂ මෝහ කියන ඒවා තමයි දුක් ඇති වෙන දේවල්. මේ ලෝභ දෝෂ මෝහ නැති කිරීමෙන් තමයි දුක නැති වෙන්නේ. ඒ වගේම ඊළඟට කියනවා මේ හොඳ දේවල් තමයි කුසල කර්ම කියලා කීවේ. ඒ කියන්නේ ශරීරයෙන් කෙරෙන අකුසල් තුනක් තියෙනවා, වචනයෙන් කෙරෙන අකුසල් හතරක් තියෙනවා, හිතෙන් කෙරෙන අකුසල් තුනක් තියෙනවා, ඔක්කොම 10යි. ඒ වගේම ඒකේ අනිත් පැත්ත තමයි කුසල් හොඳ දේවල්. ඉතින් අන්න ඒ වාගේ මේ සර්ව සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේ මේ පෙන්නලා දීලා තිනවා. හොඳ කියන්නේ මොකද්ද, නරක කියන්නේ අන්තිමටම බලාපුවාම මේ මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව කියන එක තමයි හොඳ. ඒකට විරුද්ධ දේවල් තමයි නරක. ඒ කියන්නේ අපේ මිනිස්සුෝ මේ සාමාන්‍ය උප්පත්තියෙම ආත්මార్థකාමීකමක් තියෙනවා. ඒ ආත්මార్థකාමීකම එන්නෙම අර චිත්තයේ තියෙන මේ ස්වභාවය. ඒ කියන්නේ දැන් චිත්තය කියලා මං කිව්වේ ඉංග්‍රීසියෙන් emotion කියන එක. ඒ emotion කියන එක මනුස්සයාට විතරක් නෙමෙයි තිරිසන්නුන්ටත් තියෙන්නේ. ඒ තිරිසන්නුන්ගේ මේ ජීවිත ආරක්ෂාවට තමයි මේ emotion එක පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ ජීවිත ආරක්ෂාව කියන එකම ආත්මార్థකාමයක් නේ. එතකොට මේ emotion කියන ඒවා ඔක්කොම ආත්මార్థකාමී. එතකොට මෛත්‍රී, කරුණාව, මුදිතාව කියන එක emotion නෙමෙයි. ඒ ලෝභ දෝෂ මෝහ කියන ඒවා නැති තත්වයක් තමයි මෛත්‍රී, කරුණාව, මුදිතාව, උපේක්ෂාව කියන්නේ. ඒක උන්ගත් දිනෙක් හරියට තේරුම් අරන්නේ. ඉතින් ඒ විදිහේ හිත පිරිසුදු තත්වයක් තමයි මේ මෛත්‍රී, කරුණාව, මුදිතා. ඒව තමයි හොඳ කියලා බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ.
මම අහලා තියෙනවා සද්දා තථාගතස්ස බෝධින් කියලා වෙලා. ඒකේ තේරුම සද්දා තථාගතස්ස බෝධින් කියලා අහලා තියෙනවා. ඒකේ තේරුම මොකද්ද
ස්වාමීනි? තේරුන්නේ නැහැ කියා අපේ හරියට.
බුදුරජාණන් වහන්සේව සද්දාවෙන් අදහ ගන්න කියලා මම අහලා තියෙනවා. ඒකේ තේරුම මොකද්ද ස්වාමීනි?
සද්දාවෙන් අදහ ගන්න.
ඔව්.
මොකද්ද සද්දාවෙන් අදහ ගන්නවා
කියන්නේ? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය.
ඔව්.
අපි අදහ ගැනීමයි සද්ධාව කියලා වෙලම මම අහලා තියෙනවා. ඒ එහෙම
මොකද්ද අදහ ගන්නවා කියන එකේ තේරුම?
බුදුරජාණන් වහන්සේගේ අවබෝධය.
අවබෝධය මොනවද අදහනවා කියන්නේ?
දැන් බුදුරජාණන් වහන්සේව අවබෝධය, බුදුරජාණන් වහන්සේගේ දැනුම, නැත්නම් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරවු මේ චතුරාර්ය සත්‍ය ධර්මය.
ඔව්.
මෙහෙම දෙයක් අවබෝධ කරා කියලා අපි සද්ධාවට, ඒ කියන්නේ අපි
ඒ කියන්නේ විශ්වාසයකට
පැමිණීමකට, විශ්වාසයකට පැමිණීම
විශ්වාසයක් කියන්නේ.
ඔව්, විශ්වාසයකට පැමිණීම සද්ධාව කියලා අහලා ඉන්නවා.
ඔව්, ඒක වැරදි. ඒ සද්ධාව කියන්නේ විශ්වාසයක් නෙමෙයි. ඔය විශ්වාසය කියන එක මේ දැන් ඉංග්‍රීසි භාෂාවෙන් ඔය ක්‍රිස්තියානි ආගමේ එහෙම මේ විශ්වාසයට තමයි faith කියන වචනේ පාවිච්චි කරන්නේ. ඉතින් ඒ අනුව තමයි ඔය උඟක් දෙනෙක් ඔය ශ්‍රද්ධාව කියන එක විශ්වාසය කරගෙන තියෙන්නේ. ඒක බුද්ධ ධර්මය නෙමෙයි. ඒ බුද්ධ ධර්මයේ ශ්‍රද්ධා කියන්නේ මේ එහෙම එකක් නෙමෙයි. ශ්‍රද්ධාව කියන්නේ මේ උසස් කොට සැලකීම. නිකම්ම මේ විශ්වාසයක් නෙමෙයි ශ්‍රද්ධාව කියන්නේ. වෙන මොකක්වත් තියෙනවද?
ස්වාමීන් වහන්ස මේ මං හිතන්නේ ඉතාමත් විශාල පිරිසක් අද රැස්ව සිටිනවා මේ ධර්ම දේශනයට මේ රටවල් කීපෙම. ඉතින් අපේ ස්වාමීන් වහන්සේලා කීප දෙනෙකුත් මං හිතන්නේ මේ සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් මම හැමෝටම ආරාධනා කරලා සිටිනවා මේ පුණ්‍යජී ස්වාමීන් වහන්සේට ප්‍රශ්න ඉදිරිපත් කරන්න, එහෙම නැත්නම් ධර්ම දේශනයේ ධර්ම සාකච්ඡාවට සහභාගී වෙන්න කියලා.
තෙරුවන් සරණයි.
හා
සමින් හස්ත එහෙනවද මාව?
ආ කවුද?
මම ස්වාමීන් වහන්සේ ටොරොන්ටෝ වල ඉඳලා කතා කරන්නේ. දැන් මෙටිකකට කලින් අර මහත්මයෙක් ප්‍රශ්නයක් ඇහුවනේ සයින්ස් අර ශ්‍රද්ධාව ගැන සයින්ස්. මේ ඒ මහත්මයා ඇත්තටම මං හිතන්නේ කිව්වේ මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙම උන්වහන්සේම ශ්‍රද්ධාව ගැන කියලා තියෙන දෙයක්. මං හිතන්නේ සයින්ස් ඒක වැරදි නැහැ. මොකද මේ ශ්‍රද්ධහති තථාගතස්ස බෝධිං සයින්ස්, ඒ කියන්නේ බෝධිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥාණය. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය නිසයිනසනේ. එතකොට ඒ ගැන අපිට අපේ හිත ඇතුලේ අපේ තුල ඇති වෙන පැහැදීම තමයි සයින්ස් ශ්‍රද්ධාව කියන්නේ කියලා නේද සයින්ස් එකෙන් අදහස් කරන්නේ? මම හිතන්නේ මහත්මයාත් කිව්වේ ඒකම තමයි. එහෙම නේද කියලා සයින්ස් ඔබහන්සේගෙන් මට දැනගන්න කැමතියි.
ඒ කියන්නේ විශ්වාසය නෙමෙයි පැහැදීමයි කියලාද කිව්වේ?
පැහැදීම නේසනස්. දැන් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය, දැන් මේ සියල්ලම අවබෝධ කරේ උන්වහන්සේ නිසා සයින්ස්. දැන් කලින් කෙනෙක් එක මේ විදියයි, දැන් කුසල් කියන්නේ මොනවද, අකුසල් කියන්නේ මොනවද කියලා බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙලා දේශනා කරන කන් කිසි කෙනෙක් දැනගන්න නැහැ සයින්ස්. එතකොට බුදු කෙනෙක් තුළ ඇති වෙන අවබෝධය, ඒ කියන්නේ සර්වඥතා ඥානය ගැන අපි ශ්‍රාවකයාට ඇති වෙන පැහැදීම, සිත ඇති වෙන පැහැදීම තමයි සයින්ස් ශ්‍රද්ධාව කියලා කියන්නේ නේද?
ඔව්, පැහැදීම කියන එක හරි, විශ්වාසය කියන එක වෙන්නේ. පැහැදීම කියන එක නෙමෙයි විශ්වාසය කියන්නේ. විශ්වාසය කියන්නේ මම කවුරු හරි බොරුවක් කියවත් හරි ඇත්තක් කියවත් හරි තමන් විශ්වාස කරනවා ඒක ඇත්ත කියලා. ඒ ඒ ඒකයි
විශ්වාසය. ඒ මහත්මයා මේ මං හිතන්නේ මට හිතන හැටියට නෑ. මොකද ඒ මහත්මයා කිව්වේ සද්ධාති තථාගතස්ස බෝධින් කියන ඒ ටික නිසා නේද මම හිතන්නේ. අර ඒ වචනේ එතන පොඩි පැටලීමක් තිබුණේ මං හිතන්නේ. මම හිතන හැටියට මහත්මයා කියන්නත් ඒකම තමයි සනස. දැන් එහෙම අපි කෙනෙක් ශ්‍රද්ධාව ගැන එහෙම කිව්වොත් හරි නේද සයින්ස්? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි තමන් තුළ තියෙන පැහැදීම.
ඔව්, පැහැදීම කියන්නේ මොකද්ද කියලාත් අපි තේරුම් ගන්න පායි. පැහැදීම කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ බුද්ධත්වයේ ලැබුවා කියලා ඒක ගැන සතුටු වෙලා ඒක අගය කරලා සැලකීම. ඒ බුද්ධත්වයේ අගය කිරීම. ඒ කියන්නේ ඒ මේ බුද්ධත්වය කියන්නේ අපි කියමු ලෝභ, ద్వේස, මෝහ කියන ඒවා නැති කිරීම නම්. එතකොට ලෝභ, ద్వේස, මෝහ නැති කිරීම උසස් දෙයක් හැටියට අගය කිරීම. ඒක තමයි ශ්‍රද්ධාව. එතකොට මේ යම් කිසි කෙනෙක් එහෙම තත්වයකට පැමුණා නම් ඒ තැනැත්තාට අපි ගරු කරනවා, ඒ උසස් කොට සලකනවා. අපි මේ වන්දනා කිරීම වුණත් උසස් කොට සැලකීමක් නේ කරන්නේ. අපි මේ ධන ගහලා ඔළුවත් බිම තියලා ඒ කරන්නේ අපි මේ ගරු කිරීමක් නේ කරන්නේ. ඒ ගරු කරන්නේ මොකද? අපි ඒ බුද්ධත්වයේ උසස් කොට සලකන නිසා. ඒක තමයි ශ්‍රද්ධා.
අනිත් එක මට තව ප්‍රශ්නයක් තියෙනවා සයින්ස් අවසරද අහන්න.
ඔව්.
සයින්ස්, දැන් ඔබ වහන්සේගේ දේශනයේදී මුලදීම මං හිතන්නේ ඔබ වහන්සේ පැහැදිලි කරන්න බලාපොරොත්තු වුණේ මේ මොනවද ලෝකයේ තියෙන ආගම්, කොහොමද ආගම් බිහි වුණේ වගේ දෙයක් මං හිතන්නේ. ඒකෙන් මං හිතන්නේ මට තේරුනේ නැද්ද දන්නේ නැහැ. හරියටම ඔබ වහන්සේ සමට කිව්වද දන්නේ නැත්නේ. දැන් ඒ ආගම් බිහි වෙලා කොහොමද දැන් අපි මේ බුද්ධ ධර්මය, එතකොට බුද්ධ ධර්මය මේ හැම ආගමක්ම අතරින් කොහොමද බුද්ධ ධර්මය කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ධර්මය අනිත් ආගම් එක්කව සසඳනකොට කොහොමද ඒක වෙනස් වෙන්නේ? මොකක්ද එතන තියෙන වැදගත්කම කියන එක සයන්ස පොඩ්ඩක් නැවත ඔබ වහන්සේ පොඩ්ඩක් විස්තර කළ දුන්නොත් මට මේ වෙලාවේ සයන්ස මට මතක් වෙනවා බුදුජාණන් වහන්සේගේ දේශනාවක් තුළින්ම උන්වහන්සේම මම හිතන්නේ මේක පැහැදිලි කළ දුන්නා මට. නමුත් තිත්තායතන සූත්‍රය සයන්ස එකෙන් පැහැදිලි කළ දෙනවා. නමුත් මට හරියටම මතක නැහැ සයන්ස මේ තිත්තායතන සූත්‍රය කොහොමද උන්වහන්සේ පැහැදිලි කළ දෙන්නේ කියලා. ඒ තිත්තායතන සූත්‍රය මගින් සයන්ස මම හිතන්නේ උන්වහන්සේට පොඩ්ඩක් පැහැදිලි කළ දීමක් කරත් ඒකත් ප්‍රයෝජනවත් තිරුවන් සරණයි.
දැන් මොකද්ද චිත්තායතන සූත්‍රය කියන්නේ?
බුදුජානන් වහන්සේගේ සූත්‍ර දේශනාවක් තියෙනවානේ ස්වාමීන වහන්සේ චිත්තායතන සූත්‍ර කියලා. මොකද ඒ සූත්‍ර චිත්තායතන කියලා කියන්නේ තීර්ථක කියලා කියන්නේ වෙනත් ආගම් ආගම් පිළිබඳ කියලා දෙන සූත්‍රයක් ස්වාමීන වහන්සේ. ඒකෙදී උන්වහන්සේ කියලා දෙනවා මේ ලෝකේ තියෙන ඒ කියන්නේ හැමදාටම මෙන්න මේ ජාති ආගම් තමයි මේ වෙනස් නෙමෙයි මෙන්න මේ ජාති ආගම් තමයි හැමදාම තියෙන්නේ. ඒක මොනවද ඒ විශ්වාස මොනවද ඊළඟට ඒ හැමදෙයින්ම හැමද මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙය වෙනස් වෙන්නේ කියලා සනස වහන්සේට සමහරට පුළුවන් නම් පොඩ්ඩක් ඒක පැහැදිලි කළ දුන්නොත්.
නෑ ඒ වෙනස් වෙනවා කියලා එහෙම මේ වෙන් කර බුදුරජාණන් වහන්සේ එහෙම මේ කියවේ නෑ. ඒ කියන්නේ මේ 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 ආගම් අතරේ මේ තව ආගමක් තමයි මේක 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 මේ 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 අනිත් ආගම් වලට වැඩිය හොඳයි අපේ ආගම. ඒ තාලෙට කල්පනා කිරීම වැරදි කරනාවක් හැටියටයි පෙන්වන්නේ. එහෙම කල්පනා කිරීමම තමයි ගැට නැති කරන්නේ. දැන් ඔකට කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ ඒකාන්ත වාදය කියලා. දැන් ඔය බුදුරජාණන් වහන්සේගේ දේශනාව විභජ්‍ය වාදේ. ඒ විභජ්‍ය වාදේ කියන එකේ තේරුම අද මුගත් දිනෙක එක මං හිතන හැටියට වැරදියටයි තේරුම් කරන්නේ. විභජ්‍ය වාදේ කියන එකේ තේරුම මේ බෙදලා බැලීම කියන එක නෙමෙයි. විභජ්‍ය වාදේ කියන්නේ ભેද නැතිවීම කියන එක. දැන් ඒක හොඳට අර මදුපිණ්ඩික සූත්‍රයේ තේරුම් කරනවා. ඒ මේ දණ්ඩපාණී කියන සාක්‍ය ඇවදී බුදුරජාන් වහන්සේගෙන් අහනවා මේ බුදුරජාන් වහන්සේගේ ධර්මය මොකද්ද කියලා. මොකද්ද මතය මොකද්ද කියලා. ඒ වෙලාවේ පිළිතුරු දෙන්නේ මේ ලෝකේ ශ්‍රමණේකුටවත් බ්‍රාහ්මණේකුටවත් මරේකුටවත් දෙවියෙකුටවත් කිසිම කෙනෙකුට විරුද්ධව මම කතා කරන්නේ නැහැ. ඒකයි මගේ මතේ කියලා එහෙමයි තේරුම් කෙරුවේ. ඒ කියන්නේ මේ දැන් ඔය අර මේ අන්දියෝ ඇත අල්ලලා එක එක දේවල් කීවා කියලා මේ කතාවක් තියෙන්නේ. ඒ කතාවත් බුදුරජාන් වහන්සේ පෙන්නපු එකක්. ඒ විදිහට මේ නොඑක් අය මේ එක එක මත අල්ලගෙන මේ අනිත් මත වැරදි කියලා මේ පෙන්නනවා. එහෙම පෙන්වීමක් බුදුරජාන් වහන්සේ කෙරුවේ නැහැ. ඒ නිතරම මේ ආගම කියන්නේ මොකද්ද කියන එක තේරුම් කරවා මිසක් මේ අපේ ආගම මේකයි උඹලා ආගම මේකයි ඒකට වැඩිය අපේ ආගම හොඳයි කියලා එහෙම එකක් කියන්නේ නැහැ. එහෙම එකක් කියෙවත් නැහැ. එහෙම ඇති වුණාම තමයි ભેද ඇති වෙන්නේ. ඒ විදිහේ කතා කරපුවාම.
තිරුවන් සරණයි සයින්හන්ස. මට මතක හැටියට සයින්හන්සේ සූත්‍ර දේශනාවේ එහෙම මේ මම දේශනා කරපු ධර්මය තමයි උසස්ම කියලා එහෙම උන්වහන්සේ කොතනකදීවත් සඳහන් කරන්නේ නැහැ සයින්හන්ස. නමුත් පෙන්නලා දෙනවා මේ ලෝකේ හැමදාම පවතින්නේ මෙන්න මේ වගේ දෘෂ්ටි නිකන් මිනිස්සු තුර පවතින මෙන්න මේ වගේ ආගම් මතක
සයන්ස. බ්‍රහ්මජාල සූත්‍රයේ ඔය මේ මත 62ක් ගැන කතා කරනවානේ. ඉතින් ඒ වාගේ නොහෙක් මත තියෙන බව බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙනවා. නමුත් ඒ මත මේ අල්ලා ගැනීම වැරදි කියන එකයි මේ පෙන්වුවේ. ඒවා ඔක්කොම ඒකාංශවාද. ඒ ඒකාංශවාද අර්ථය
එහෙමයි තනසි දැන් මට මතකෙ හැටියට සනස උන්වහන්සේ පෙන්ලා දෙනවා මේ ලෝකෙ හැමදාම එක්කෝ ඇත කියන විශ්වාසය එහෙම නැත්නම් නැත කියන විශ්වාසය ඒ කියන්නේ සනස දැන් සමහර ආගම් තියෙනවා ඒ ආගම් මේ මරණින් පස්සේ ජීවිතයක් ඇත කියන විශ්වාසය තුල පවතින්නේ ඊළඟට සමහර ආගම් තියෙනවා මේ මේ ජීවිතෙන් පස්සේ මරුණට පස්සේ නැත කියන විශ්වාසය මට ශාස්ත්‍රීය දෘෂ්ටිය අනිත් එක මට මතක නැහැ මොකක්ද කියලා මට සම්පූර්ණම විස්තරයක් නෙමෙයි මේ කරන්නේ නිකන් මට මතක් වෙච්ච දෙයක් සයන්ස ඉතින් උන්වහන්සේ පෙන්නනවා ඇත කියන අන්තයත් නැත කියන දෙයක් තමයි තියෙන්නේ නමුත් බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ දේශනන්නේ එහෙම දෙයක් නෙමෙයි මෙතන පවතින්නේ හේතුවක් සහ ඵලයක් හතන හේතුඵල ධර්මයක් තුලින් ඇති වෙන දෙයක් කියන එක තමයි පෙන්වන්නේ කියන එක තමයි එතන පෙන්වන්නේ. ඒ කියන්නේ අන්න ඒකෙන් තමයි සනස අනිත් ආගම් සහ මේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මය වෙනස් වෙන්නේ. ඒක කියලා එතන මං හිතන්නේ උන්වහන්සේ පැහැදිලි කරන්නේ ඒකයි. නැතුව මම දේශනා කරපු දෙය තමයි උසස්ම කියලා කවදාකවත් උන්වහන්සේ එහෙම දේශනාවක් එහෙම නැහැ කොහෙවත්. මේ එතෙන්දි මං කියන්නේ ඒකයි. එහෙම නේද ෆයිනාන්ස්?
නෑ ඒක හරි ඒක හරි. ඒ ඒක තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරුවේ සබ්බං අත්ති සබ්බං නත්ති කියන අන්ත දෙක අතෑරලා මම මධ්‍යම ප්‍රතිපදාවේ තමයි ධර්ම දේශනාවේ කියලා මේ පටිච්ච සමුප්පාදයේ තමයි කිව්වේ. ඒක තමයි.
ස්වාමීන් වහන්ස මම නැවත නැවත චින්තක මේ මට මේ පොඩි ගාතාවක් මතක් වුණා මේ පොඩි ගාතාවක් මතක් වුණා ස්වාමීන් වහන්ස මම ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
ස්වාමීන් මේ ගාතාවේ මේ සද්ධාව කියන එක කියවෙනවා.
මේ සද්ධාව
ඔබ වහන්සේ පොඩ්ඩක් මේ මේ පාළි වලින් තියෙන ගාතාවක් නිසා ඔබ වහන්සේ
පොඩ්ඩක් ඔන්න ඇහෙන්නේ නැතුව ගියා එක පාට.
ඇහෙනවද ස්වාමීන් වහන්ස?
දැන් ඇහෙනවා.
මේ පාළි වලින් තියෙන ගාතාවක්
නැත්නම් සද්දා මයික්‍රෝෆෝන් එකට කට්ටිලාද කතා කරන්නේ?
දුරින් කියලා ස්වාමීන් වහන්ස. ඇහෙනවද? ඇහෙනවද?
දැන් ඇහෙනවා බලන්න කියන්ටි හයියෙන්.
මේ ගාථාවේ ස්වාමීන් වහන්සේ මේ බුදුරණන් වහන්සේගේ ගාථාවේ කියවෙනවා මෙන්න මෙහෙම දෙයක්. යස්ස සද්දා තථාගතේ අචලා සුප්පටිචිතා. සීලංච යස්ස කල්යාණං අරියකන්තං පසස්සිනං. සංසේ පසාදෝ යස්සන්ති උජු භූතංච ලස්සනං. අද ලිද්දෝති තං ආහු අමෝසං තස්ස ජීවිතං. තස්මා සද්දංච සීලංච පසාදං ධම්ම ධම්ම දස්සනං. අනුයුච්චේන මේධාවි සරණං බුද්ධ ශාසනං. ස්වාමීන් වහන්සේ මේකේ තේරුම මොකද්ද ස්වාමීන් වහන්සේ?
මොකද්ද මේ මටත් ඔක තේරෙන්නේ නැහැ. මොකද්ද මේ කියන්නේ මේ මොනවද මේ
මේ සද්ධාව
කියන එක කරන්නේ?
ඈ මේකේ කියවෙන්නේ ස්වාමීන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ සද්ධාව කියන එක අර්ථ දක්වලා තියෙන හැටි. යස්ස සද්ධා තථාගතේ අචලා සුප්පටිත්තා. ශීලංච යස්ස කල්යාණං අරියකන්තං පසස්සිනං. සංසේ
ඔතන ඔය කියවෙන්නේ මේ ශ්‍රද්ධාව නිසා තමයි ශීලය ඇති වෙන්නේ. ඒකයි විශේෂයෙන් ඔතන කියවෙන්නේ.
ඔව් දැන් ශ්‍රද්ධාව ඇති වෙනවා කියන්නේ මේකේ කියවෙන්නේ මේ ස්වාමීන් වහන්සේ මට තේරෙන විදිහට මම ගොඩාක් පාළි දන්න කෙනෙක් නෙමෙයි මට තේරෙන විදිහට මේකේ කියවෙන්නේ මේ ශ්‍රද්ධාව සහ ශීලය ඇති වෙන්නේ කොහොමද කියන එකට වඩා බුදුරන් වහන්සේගේ අවබෝධය අපි අපේ අවබෝධයක් හැටියට පත් කරගත්තට පස්සේ තමයි සීලයක් බවට පත් වෙන්නේ. දැන් බුදුරන් වහන්සේ මේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ
කරගන්න ඒ කියපේක හරි. ඒ කියන්නේ මේ සම්‍යක් දෘෂ්ටිය ඇති වුණාම තමයි මේ සීලේ හරි පිළිවෙලට සීලේ රකින්නේ. ඒකයි ඒකේ තේරුම. ඒ සම්‍යක් දෘෂ්ටිය ඇති වුණාම තමයි නියම නියම පිළිවෙලට ශ්‍රද්ධාව ඇති වෙන්නේ.
සම්‍යක් දෘෂ්ටි කිව්වේ ස්වාමීන් වහන්සේ තව පොඩ්ඩක් විස්තර කරොත් ස්වාමීන් වහන්සේ.
ආර්ය අෂ්ටාංග මාර්ගේ පටන් ගන්න සම්‍යක් දෘෂ්ටියෙන්නේ. ඒ සම්‍යක් දෘෂ්ටිය ළඟට ඇති වෙන්නේ සම්‍යක් සංකල්පනාව. ඔය සම්‍යක් සංකල්පනාව තමයි ඇත්ත වශයෙන් ශ්‍රද්ධාව. ඒ සම්‍යක් දෘෂ්ටි ඇති වුණාම ඒ දෘෂ්ටියෙන් පේනවා මේ තණ්හාව නැති කිරීම තමයි දුක නැති කිරීමට කරන්න තියෙන්නේ. දැන් චතුරාර්ය සත්‍යයේ තමයි සම්‍යක් දෘෂ්ටිය තියෙන්නේ. ඒ චතුරාර්ය සත්‍යයේ දුකත් දුක හේතුවත් දුක නැතිවීමත් දුක නැතිවීමට මාර්ගයක් නේ තියෙන්නේ. එතකොට මේ දුකට හේතුව මේ තණ්හාව කියලානේ දැනගන්නේ සම්‍යක් දෘෂ්ටියෙන්. ඒ තණ්හාව දැන දුක හැටියට දැනගත්තන් පස්සේ ඒ අවබෝධයෙන්ම ශ්‍රද්ධාව ඇති වෙනවා. ඒ මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ මේ කියාපු දෙක මේ කාරණය තමන්ට වැටහීම නිසා ඒකෙන් බුදුරජාණන් වහන්සේගේ උතුම්කම බුදුරජාණන් වහන්සේගේ ඥානේ මේ වටිනාකම ඒව තේරෙනවා. ඒක ඒකම තමයි ශ්‍රද්ධාව.
ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ තථාගතයන් වහන්සේ කෙරේ නොසෙල්ලෙන ශ්‍රද්ධාවක් මනාකොට පිහිටලා තියෙනවා නම් එයා තුල සීලය ඇති වෙනවා. මේ කියන එක තමයි කියන්නේ. යස්ස ශ්‍රද්ධා තථාගතයන් අචලා සුප්පතිතා සීලංච යක්ක කල්යාණං අරියකන්තං පසස්සිතා.
එතකොට
දෙවෙනි ගාථාවේ ස්වාමීන් වහන්සේ කියන්නේ සංඝයා වහන්සේ කෙරෙහි චිත්ත ප්‍රසාදය ඇති වෙනවා නම් ජීවිත දැක්ම පිළිබඳ සෘජු බවක් හෙවත් ආර්ය සම්මාදිට්ඨිය ඇති වෙනවා කියන එක. එහෙමද ස්වාමීන් වහන්සේ? එයාට කියනවා නොදි දිවිඳු නැති කෙනෙක් කියලා ඉවරලා. අද ලිද්දෝ තම් ආහෝ අමතස්ස ජීවිතං.
ශ්‍රද්ධාව ඇති වුණෙන් පස්සේ සම්‍යක් දෘෂ්ටි ඇති වෙනව නෙමෙයි. සම්‍යක් දෘෂ්ටි ඇති වුණෙන් පස්සේ ශ්‍රද්ධාව ඇති වෙනවා.
නෑ ස්වාමීන් වහන්සේ, ඕක වෙන්න ඕනේ අනිත් අතට. යමක තුල තථාගතයන් වහන්සේ කෙරේ නොසෙල්ලෙන ශ්‍රද්ධාවක් ඇති වුණාට පස්සේ තමයි එයා තුල සිල්වත් වෙන්න පටන් ගන්න.
නෑ ඒ ඒ මේ එහෙම ශ්‍රද්ධාවක් ඇති වෙන්න බෑනේ නිකම්ම.
ඉතින් බුදුරණන් වහන්සේ
හේතුවක් නැතුවද ශ්‍රද්ධාව ඇති වෙන්නේ?
ඒ හේතුව තමයි ස්වාමීන් වහන්සේ බුදුරණන් වහන්සේ ගුණ වශයෙන් අපි හඳුනා ගන්න එක. ඒක තමයි ශ්‍රද්ධාව ඇති වෙන්න. එතකොට බුදුරණන් වහන්සේ දැන් ගුණ නමයක් ප්‍රකාශ කරලා තියෙනවානේ. බුදුරණන් වහන්සේගේ මුින්ම ඉතිබිසෝ භගව අරහං සම්මා සම්බුද්ධෝ කියලා අපි ඒක කියන්නේ බුදුරණන් වහන්සේගේ ගුණ නමය. එතකොට ඒ ගුණ නමය දැන ගැනීමෙන් තමයි අපිට ශ්‍රද්ධාව ඇති වෙන්නේ. ඒ ශ්‍රද්ධාව ඇති වුණාට
පස්සේ මොකද ඒ ගුණ නමය දැන ගැනීම කියන්නේ?
දින ගුණ නමය අපි බුදුරණන් වහන්සේ හඳුනගන්නේ කොහොමද? අපි බුදුරණන් වහන්සේ හඳුනා ගන්න ඕනේ ස්වාමීන් වහන්ස. බුදුරණන් වහන්සේ කවුද කියලා දැනගන්නේ බුදුරණන් වහන්සේගේ ගුණ තුලින්.
ඔව් ඒ ගුණ කොහමද දැනගන්නේ?
ගුණ දැනගන්න කියන්නේ දැන් ගුණ නමයක් තියෙනවා ඉතිපිසෝ භගව අරහන් සම්මා සම්බුද්ධ.
නෑ ඒ වචන ගොඩක් නේ මේ අපි ඉතිපිසෝ කතා කියන්නේ. එහෙම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ හම්බ වුණාම ඒ බුදුරජාණන් වහන්සේට ඔය කියන ගුණ තියෙනවා කියලා අපි දැනගන්න බෑ.
දැන් බුදුරජාණන් වහන්සේගේ මුවින් එක කිව්වේ මේ බුදුරජාණන් වහන්සේ දැන් ඉතිපිසෝ භගව අරහන් සම්මා සම්බුද්ධෝ කියන එක මම අරහන් කෙනෙක් මම සම්මා සම්බුද්ධ කෙනෙක් කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේමනේ. එතකොට අපි ඒ ගුණ වශයෙන් හඳුනගත්තොත්
එතකොට ඒක අන්ධභක්තිය පිළිගන්න ඕනද?
ඒක අන්ධභක්තියෙන් පිළිගන්න ඕන කියන එක නෙමෙයි එතන කියන්නේ. බුදුරජාණන් වහන්සේ ගුණ වශයෙන් හඳුනගත්ත කෙනෙක් තුල තමයි ශ්‍රද්ධාව ඇති වෙන්නේ. අපි ගුණ වශයෙන්
ඒක තමයි ඒ අඳුරා ගන්නවා කියන එකේ තේරුම මොකක්ද?
ස්වාමීන් වහන්සේම කියන්නකෝ මොකද්ද තේරුම කියලා.
ඒ අඳුරා ගන්නවා කියන්නේ එතනින් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න ඕනේ. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණේ නැත්නම් අඳුරා ගන්න බෑ.
ඉතින් ස්වාමීන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න බෑ විදියක් නැහැනේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන ක්‍රමය දැනගන්න නැතුව.
අවබෝධ කරගන්න ක්‍රමය තමයි චතුරාර්ය සත්‍ය තියෙන්නේ. දුක කියන්නේ මොකද්ද? දුකට හේතුව මොකද්ද? දුක නැතිවීම මොකද්ද? දුක නැතිවීමට මාර්ගය මොකද්ද කියන එක තමයි චතුරාර්ය සත්‍ය කියන්නේ. ඉතින් ඒක තේරුම් ගත්තේ නැත්නම් කොහොමද මේ බුදුහාමුදුරුවෝ ගැන මේ අපි ශ්‍රද්ධාවක් ඇති
වෙන්නේ? තෙරුවන් සරණයි සායනහන්ස. සායනහන්ස මනවද සිනහන්ස.
ඔව් එහෙනවා.
සායනහන්ස මම මේ වෙලාවේ මං පොඩ්ඩක් මේ මැද්දට අවසන්ස මේ මොකද මං හිතන්නේ මේ මහත්මයා මේ මං හිතන්නේ පොඩ්ඩක් පැටලුණා සායනහන්ස. දැන් ඔබ වහන්සේ මම හිතන්නේ ඔබ වහන්සේ තේරුම් කරන්න උත්සාහ ගත්තේ දැන් ශ්‍රද්ධාව කියනම සානස ඇත්තටම කොටස් දෙකක් තියෙනවානේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිනවා ශ්‍රද්ධාව කොටස් දෙකක් තියෙනවා, අමෝලිකා සහ ආකාරවති ශ්‍රද්ධා කියලා. එතකොට අමෝලිකා ශ්‍රද්ධාව කියලා කියන්නේ සම්මියදෘෂ්ටි. දැන් ඔබ වහන්සේ කියවන සානස සම්මියදෘෂ්ටි ඇති වුණාම කියලා ශ්‍රද්ධාව නියම වශයෙන් පිළිထන්නේ මං හිතනන්නේ ඒකයි ඔබ වහන්සේ කියන්න උත්සාහ කරේ කියලා මම හිතනවා. මං වැරදිනම් ඔබ වහන්සේ මම කියන්නේ එක මේ දැන් අමෝලික ශ්‍රද්ධාව කියලා කියන්නේ නිකන් කියන්නේ හොඳට තදින් මුල්මත් බැසගත්තු දෙයක් නෙමෙයි. ආකාරවති ශ්‍රද්ධාව ඇති වෙන්නේ කෙනෙක් තුළ සම්‍යක් දෘෂ්ටියට පැමුණුනන් පස්සේ. ඒ කියන්නේ සම්මාදිට්ඨිය ඇති සම්‍යක් අපි සාමාන්‍ය කියන්නේ සම්මාදිට්ඨිය කියලානේ. සම්මාදිට්ඨිය ඇති වුණාම තමයි නියම වශයෙන් ආකාරවති ශ්‍රද්ධාවට පැමිණෙන්නේ. ඒ කියලා කියන්නේ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පැමිණි කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න පටන් ගැනීමක් තමයි. කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණුණා කියන තැන තමයි සම්මා දිට්ඨියට පැමිණුණා කියලා කියන්නේ. සම්මා දිට්ඨියට පැමිණුණා කියලා කියන්නේ එතකොට සම්මා දිට්ඨිය වෙනවත් සමගම එයා තුළ බුදුරජාන් වහන්සේ ගැන තියෙන ශ්‍රද්ධාව ආකාරවති ශ්‍රද්ධාවක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඒක තදින් මුල් බැසගත්තු කාටවත් වෙනස් නොකළ හැකි ආකාරයේ ශ්‍රද්ධාවක් බවට ඒක අර කලින් තිබුණ අමෝලික ශ්‍රද්ධාව දැන් ආකාරවති ශ්‍රද්ධාව බවට පත් වෙනවා. මම හිතන්නේ වහන්සේ කියන්න උත්සාහ කරන්නේ ඇත්තේ ඒක කියලා තමයි මට හිතෙන්නේ සයනස. ඒ කියන්නේ දැන් එහෙම තත්වයකට කෙනෙක්පත් වුණා කියලා කියන්නේ සෝතාපන්න වුණා කියන එක තමයි.
ඒක තමයි මම කියන්නේ. නමුත් මේ ඔය චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම කියන එකේ මේ එක එක අවස්ථා තියෙනවා. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ රහත් වෙනකොටත් චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා කියනවා. නමුත් මුල් කාලයේදී චතුරාර්ය සත්‍ය එක්තරා ප්‍රමාණයකට තමයි අවබෝධ වෙන්නේ. ඕක මේ ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ වීමෙත් එක එක ප්‍රමාණවල් තියෙනවා. මං කියන එක ඇහෙනවද?
එහෙමයි සානස්. දැන් සම්මාදිට්ඨිය ඇති වුණා කියලා කියන්නේ සාමිනාංශ දුක කියන්නේ කාර්ය සත්‍යයක් බව එයා තේරුම් ගන්නවා. දුක්ඛ සමුදය ආර්ය සත්‍යයක් බවට තේරුම් ගන්නවා. එතකොට දුක්ඛ නිරෝධය ආර්ය සත්‍යයක් බවට තේරුම් ගන්නවා. ඒ වගේම දුක නැති කිරීම ඉවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි මේ දුක නැති කිරීමට තියෙන එකම මාර්ගය කියලා එයා අවබෝධයකට පත් වෙනවා සයිනස්. ඉතින් ඒක තමයි මුල්ම අවස්ථාව.
ඒක
තමයි සානස මං හිතන්නේ බොහන්සේ කියන්නේ මේ චතුරාර්ය සත්‍ය ගැන එතෙන්දී මං හිතන්නේ කියන්න ගියේ මං හිතන්නේ ඒකයි කියලා මට හිතෙනවා. අර මහත්මයාට පොඩ්ඩක් ඒක පැහැදිලි වුණාද කියලා දැනන්න කැමති මහත්මයාගේ ප්‍රශ්නය.
ඉතින් ඕව තේරුම් ගැනීම කියන එක මේ එක එක ප්‍රමාණවල් කියනවා.
හඳුරේ මම සින්දි කතා කරන්නේ.
කවුද?
හඳුරේ.
ආ.
එහේ හඳුරේ මම සතින්දි කතා කරන්නේ. මම හිතන්නේ මේ අපේ මේ මෙතන බුද්ධිමති මහත්මියයි චින්තක මහත්මයයි ඒ කතා කරපු කාරණා ටික කතා කරේ ඒ හාන්දුරු කියපු කාරණාව තේරුම් ගත්තේ නැතුව කියලා මට හිතෙන්නේ. ඊළඟ කාරණා තමයි මම හිතන්නේ අපි බැලුම වැදගත් දෙය තමයි මේ කියන්නේ ධර්මයේ අහද්දි හරි ධර්මයේ ප්‍රගුණ කරද්දි හරි ඒකට අහුම්කම් දෙන්න ඕනේ මේ විවෘත මනසකේ. දැන් මට මේ සාකච්ඡා වහගෙන ඉද්දි මට තීරිච්ච කාරණාව තමයි මෙයා මේ ප්‍රශ්න අහන්නේ වෙන උත්තර බලාපොරොත්තු වෙයි. ඒතර හාඳුරංගෙන් ඒ උත්තරේ හම්බුනේ නැතුණාම එයා ඒ උත්තරේ ආයෙත් පැහැදිලි කරනවා. ඒතර එහෙම ගියාම අපි මේක මේ ධර්මය හොයන ක්‍රියාවක් වෙන්නේ නෑ මේක. ඉතින් මට හිතෙන හොඳමදේ තමයි අපි මේ හාඳුරෝ පැහැදිලි කරගෙන ආපු කාරණාව දිහා විවෘතව බලලා අපිට ඒක අහන්න පුළුවන් නම් එතකොට අපිට පුළුවන් හැම වෙලේම අලුත් කාරණාවක් මේ ඉගෙන ගන්න. ඉතින් ඒකම යෝජනාවක් විදිහට කතා කරේ.
ඒක හරි.
ඒක අපි අද හරි හදයි. හරිම හොඳයි. අර ගොල්ලන් හරි වචන වල කැලිලා කතා කරන්නේ.
මොකද?
ඒගොල්ලෝ ඇහිලා තියෙන්නේ හරි කියලා කියන්නේ ඒගොල්ලන් ඒකයි.
එක එක්කෙනා එක එක් විදියට තේරුම් ගන්නේ නමුත් අවශ්‍ය එක්කෙනා අවශ්‍ය විදියට තේරුම් ගනි හම්දුරු බොහෝ හොඳයි කරගෙන යන හැටි කරන එක.
නෑ ඉතින් ඔය තේරුම් ගන්නවා කියන එක ඔක්කොටම එක හැටියට තේරුම් ගන්න බෑ. මොකද තමන්ගේ මේ කල්පියා මේ හිතේ තිබුණු අදහස් එක මේ මෙතන ඝට්ටනත් වෙන්න පුළුවන් ඒ වාගේම අර එකඟ වෙන්නත් පුළුවන් ඒ තමන්ගේ කලින් තිබුණු අදහස් අනුව තමයි මේක මේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඕවා ටිකක් කල්පනා කරලා බලන්න ඕන ඒකට ඉතින් කලබල වෙලා කරන්න බෑ. දැන් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට හැම එකනම එකපාරටුනේ නැහැ. සමහර අය රහත් වුණා සමහර අය රහත්ුනේ නැහැ. සමහර අය සෝවාන් වෙන්න පුළුවන් සමහර අය ඊටත් අඩු වෙන්න පුළුවන්. ඉතින් එහෙම තමයි මේ හැටි. ඉතින් අපේ මේ කල්පනාව දියුණු ත්වයේ අනුව තමයි ඔච්චර දියුණු වෙලා තියෙනවද කියලා බලන්න ඕන. ඒ අනුව තමයි කියන එකත් තේරෙන්නේ. දැන් අර මේ උපතිස්ස කෝලිත කියන ඒ දෙන්න ධර්මය හොයාගෙන යනකොට ඒ සරුත්ථම්ද්‍රෝ මේ වෙච්ච මේ පුද්ගලයානේ මේ අර ඒ ධම්මා හේතුඵව තේ සං හේතුන් තථාගතෝ ආහ කියනකොට සෝවාන් උනේ. දැන් හැම එකනට මෙහෙම සෝවාන් වෙන්නේ නැහනේ. ඉතින් අර තමන්ගේ හිතේ මේ කොච්චර දුරට දියුණු වෙලා තියෙනවද කියලා ඒක අනුව තමයි තව කෙනෙක් කියව තේරෙන්නේ.
ආ මම ලාස් වේගස් පන්සලෙන් ධම්මරත්න කතා කරන්නේ. එහෙ පන්සලේ ඉඳලා කතා කරන්නේ. ඉතින් මාත්මයකට එකතු වුණේ අපේ සන්තින්දි හාමුදුරුවෝ කියපු කාරණේම පුදුටත් සනාථ කරන්න. ඒ කියන්නේ ප්‍රශ්න කීපයක්ම ඇති වුණා අද ධර්ම දේශනාව තුළදී. යම් මං හිතන්නේ තේරුම් ගන්න යම් අවස්ථාවන් අපහසු වුණා. ඉතින් ඒ හින්දා එක් එක් මතවාදයන් ඇති වුණා. ඉතින් මම ඊට කලින් ධර්ම දේශනාවකදීත් පැහැදිලි කළා ඇත්තටම ආගම කියලා කියන්නේ ආගමක් තුළ තියෙන වටපිටාව ලක්ෂණ එහෙම නැත්නම් ආගමක් කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව. ඊළඟට ඔබ වහන්සේ මතක් කළා විද්‍යාව පිළිබඳවත් විද්‍යාවෙන් කරන දේ පිළිබඳවත් විද්‍යාව කියන එකත් මම පැහැදිලි කළා. ඒ වගේම මොකද්ද බුදුදහම කියන එකත් මම පැහැදිලි කළා. එතකොට මෙතෙන්දි මම කෙටියෙන් මතක් කරන්න ඕනේ ඒ කාරණා ටික නැවත ගන්නව නෙවෙයි අවශ්‍ය කෙනෙකුට පුළුවන්කමක් තියෙනවා නැවත ඒක ඩවුන්ලෝඩ් කරලා බලන්න මම ඇහෙනවද
ඔව් මම හරිනේ
එතකොට ආගමක් තුල දකින්න එකම ලක්ෂණයක්වත් බුදුදහම තුල නැහැ කියන එක මම මේ ධර්ම දේශනාදි පැහැදිලි කළා ඒ කියන්නේ බුදුදහමට භක්තිය නැහැ අනිත් ආගම් හැම එකක් තුළම බැඳීමක් භක්තියක් ඇලීමක් තියෙනවා ඊළඟට විද්‍යාව තුළ තියෙන ලක්ෂණයක් බුදුදහම තුළ නැහැ ඒ කියන්නේ සද්ධර්මයේ තුළ බුදුදහම තුළ විද්‍යාව තුළ තියෙන ලක්ෂණය තමයි බුද්ධියෙන් බැලීම ආගමක් කියලා කියන්නේ භක්තියෙන් බැලීම නමුත් සද්ධර්මය කියලා කියන්නේ ප්‍රඥාවෙන් බලන දෙයක් මිස උපාදාන වලට ලක් වෙලා බලන එකක් නෙවෙයි මොකද සමහරුන්ට මේක බලන්න පුළුවන් ඉගෙනගත්තු දේවල් එක්ක ඒ වගේම බුදුන් වහන්සේ කාලාම සූත්‍රයේදී දේශනා කළා වගේ තමන්ගේ අදහස් උදහස් එක්ක ඒ කියන්නේ අත්වාද උපාදාන වශයෙන් මේක මම මගේ කියන ආත්මීය බැඳීමෙන් බලන්නත් පුළුවන් සමහර අය බලනවා දිට්ඨි උපාදාන වශයෙන් ඒ දිෂ්ටිය යහපත් දිෂ්ටියක් නෙවෙයි තමන්ගේ పూర్ව නිගමනවල එල්ලිලා බලන්න ගියොත් එහෙම ඒකත් බලන්න පුළුවන් කමක් නැහැ සද්ධර්මයේ කියන එක. මේක ප්‍රඥාවෙන්ම දකින්න ඕන, බුද්ධියෙන් දකින්නත් බෑ. ඊළඟට භක්තියෙන් දකින්නත් බෑ. ඉතින් ඒ නිසා මේ දැන් මෙතන කරුණු කාරණා කීපයක්ම ඇත්තටම පැන නැගුණා. මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න අපිට කාලයක් නැහැ. ඉදිරි දිනකදී මේක අපි නැවත වතාවක් සාකච්ඡා කරන්න පුළුවන් වෙයි. ඉතින් මම කියන්න ඕනකම තියෙන්නේ මේ ප්‍රඥාව කියන වචනය හරි ගැඹුරු දෙයක්. ඒ ප්‍රඥා කියන වචනේ අපි වචනයකින් කියන තරම් අකුරකින් ලියන තරම් සරල දෙයක් නෙවෙයි. ඒ ප්‍රඥාව කරා යන ගමනේදී භක්තියෙන් බලලා බුද්ධියෙන් බලලා මේවත් එක්ක හැප්පෙන්න අපිට අමාරුයි. ඉතින් ඒ සමයක ප්‍රඥාවෙන් දකින්න උත්සාහ ගන්නවා නම් මම හිතන්නේ මේ ප්‍රශ්නයක් මේ ධර්මදේශනාවත් එක්ක ඒ තරම් එන්නේ නැහැ කියන එකයි මගේ හැඟීම. හිරුවන් සර්ණයි.
හොඳයි හොඳයි. බොහොමндай.
අතුරුවන් කරනයි ස්වාමීන්
වහන්සේ.
ආ? මම හිනවත් ස්වාමීන් වහන්සේ. ඔව්. ඔබ වහන්සේට මාව ඇහෙනවද?
ඔව් ඔව් ඇහෙනවා ඇහෙනවා.
හා එහෙනම් ස්වාමීන් වහන්සේ මම නැවත කතා කරන්න ටොරන්ටෝ වල ඉඳලා ස්වාමීන් වහන්සේ මම හිතන්නේ කිසිම ભેදයක් වාදයක් වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ අපි හැම දෙයක්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කොහොමද මොකද ඒ එහෙම බැලුවොත් සනස මොකද අපේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේගේ ශාස්ත්‍රුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ එතකොට අපි මේ අපේ එකම ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් යටතේ ඉන්න ශ්‍රාවක ශ්‍රාවික භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා කියන පිරිසට අයත් පිරිස ඉතින් සයින්ස් අපි හැමතිස්සෙම හැමදක්ම බුදුරජාණන් වහන්සේ කොහොමද මේක පැහැදිලි කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ මොකද්ද දේශනා කළ තියෙන්නේ කියලා අපි කල්පනා කරොත් ඒ විදිහට එහෙම කල්පනා කරොත් සයින්ස් කිසිම ભેදයක් ඇති වෙන විදිහක් නැහැ කෙනෙක් කියනවා නම් අන්නරයා වල් දෙයක් කිව්වා එතන ભેදයක් ඇති වුණා කියලා එහෙනම් සයින්ස් ඒක ඒ කියන්නේ ඒ විදිහට බලලා නැහැ මම හිතන්නේ සයින්ස් කිසිම කෙනෙකුට කියන්න බෑ කෙනෙක් එකක් හිතාගෙන එකක් අහනවා ඒ වගේ සනස මේ ද්වේෂයෙන් කතා කිරීමත් මම කිසිසේත්ම පිළිගන්නේ නැහැ සනස මොකද අපි මම කියපු මම නම් කියපු කිසිම දෙයක් සනස බුදුරජාණන් වහන්සේගේ දේශනාවකින් තොර දෙයක් කතා කරේ නැහැ ඔබ වහන්සේත් මං හිතන්නේ ඒක පිළිගන්න ඇති කියලා මං හිතනවා බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් එපිට දෙයක් කෙනෙක් කතා කරා නම් අන්න එතකොට අපිට කියන්න පුළුවන් සනස ඒක කියන්නේ ඒක වැරදි හරි එහෙම දෙයක් කියන්න පුළුවන් නමුත් අපේ ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරපු දෙයක් අපි කියනවා නම් සනන්සේ අපිට අපි නුවණින් විමසලා බලලා ඒක හරි කියලා පිළිගන්න පුළුවන්. ඉතින් සනන්සේ කිසිම ભેදයක් ඇති වෙන විදිහක් නැහැ. මම කල්පනා කරන සනන්සේ කොහොමද ભેදයක් ඇති වෙන්නේ කියලා. මොකද සත්‍ය සයන්සේ සත්‍යදේ සයන්සේ කිව්වා මේ එකක් හිතේ තියාගෙන එකක් කියන කතාවක් සනන්ස ඉතින් ඒක ගැන මට පිළිගන්න බෑ.
මොකද්ද?
නෑ මේ මම හිතන්නේ මම ධම්මරත්න නැවත කතා කරා.
මෙතන ભેදයක්
අපේ හාමුදුරනේ මම ඒකට පොඩ්ඩක් මැදිහත් වෙන්නම්. මම හිතන්නේ නෝන මහත්මිය කියපු කාරණේ ඇහුණා. මම හිතන්නේ හැම කෙනෙකුට ඇහෙන්නේ නැති. බුදුන් වහන්සේ දේශනා කොට වදාලා මෙහෙම. ඒ කියන්නේ බුදුදහම දැන් ආගම කියලා කියන්නේ දැන් මම මේ ආගමයි සද්ධර්මයයි පිළිබඳව කියන්නේ. මොකද බුදුදහම කියන්නේ ආගමක් නොවේ කියන මතේ මම ඉන්නේ නිසා. එතකොට ආගමක් කියලා කියන්නේ වහලා තියෙන තාක්කල් යම් තාක්කල් වහලා තියෙනවාද ඒ තාක්කල් බැබලෙනවා. විවෘත වුණාද විවෘත වුණු දාට විනාශ වෙනවා. ඊළඟට සද්ධර්මය කියලා කියන්නේ යම් තාක්කල් සාකච්ඡාවට භාජනය වෙනවාද යම් තාක්කල් මේක එක එක එකනා උඩට මතු කරලා ගන්න උත්සාහ කරනවාද ඒ තාක්කල් බැබලෙනවා. වහලා තියන්න තියන්න මේකේ බැබලීමක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි මේ කතා කරන දේවල් හරිම වැදගත් වෙනවා. මේක බැබලවන්න. ඊළඟට ඒ බැබලීම තමයි මම හිතන්නේ අපේ බැබලීම කියන්නේ. හොඳයි අපේ හාමුදුරන්ට අවස්ථාව දෙලන් තරන්නේ.
හොඳයි.
අපේ බුණිජි හාමුදුරුවෝ මම මේ ජෝර්ජියා වලින් කතා කරන්නේ.
ජෝර්ජියා
මං හිතන්නේ සාකච්ඡාව ජෝර්ජියා වලින් කතා කරන්නේ මේ වජිර බුද්ධි. මේ සාකච්ඡාව මං හිතන්නේ ඉතාම හොඳට කෙරිගෙන යනවා. මං හිතන්නේ ඒක මේ සාකච්ඡාව මේ ආකාරයෙන් උණුසුම් වීම තමයි ධර්මයේ තව තවත් ධර්ම තුළට අපිට කිදා බහින්න අවස්ථාවක් කරගන්න අවස්ථාවක් වෙන්නේ. ඉතින් ඒ නිසා ඒක කිසිදු ප්‍රශ්නයක් වෙන දෙයක් නෙවෙයි. නමුත් මට මතක් වුණා මේ අවිජ්ජා සූත්‍රයේදී මේ අංගුත්තර නිකායේ මේ සද්ධාව ඇති වෙන තැන පිළිබඳව මෙතෙන්ට යම් කාරණාවක් ඉදිරිපත් කරන්න. දැන් අවිජ්ජා සූත්‍රයේ මුලින්ම දක්වලා තියෙන්නේ මේ සත්පුරුෂ ආශ්‍රය නිසා මේ සද්ධර්මයේ ඇහෙන්නට අහන්නට ඒ පුජ්‍යල යොමු වෙනවා. එතකොට සද්ධර්මයේ අහනකොට ඒ පුජ්‍යලයට සද්ධාව ඇති වෙනවා. එතකොට සද්ධාව ඇති වුණාට පස්සේ ඔහු නුවණින් මෙනෙහි කරන්න පටන් ගන්නවා. එතකොට නුවණින් මෙනෙහි කරනකොට ඔහුට සිහිය ඉතාම හොඳින් සිහිය දැනෙනවා. සිහිය ඇති වෙනවා. ඊළඟට සිහිය ඇති වුණාට පස්සේ ඔහු ඇස කන නාසය දිවකය ශරීරය පිළිබඳව සංවර වීමක් ඇති කර ගන්නවා. එතකොට එහෙම සංවර වීමක් ඇති වුණාට පස්සේ ඔක්කුලින් අපි දකිනවා මේ සුචරිතය. ඒ කියන්නේ කාය, වචී, මනෝ කියන මේ සුචරිතය අපිට ඔහුගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. එතකොට සුචරිතය ඇති වෙනකොට ඔහු සතර සතිපට්ඨානයට යොමු වෙනවා. ඒ කියන්නේ කායानुපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන සතර සතිපට්ඨානයට ඔහු යොමු වෙනවා. ඒතර සතර සතිපට්ඨානයට යොමු වුණාට පස්සේ සප්තබොජ්ජංගයට යොමු කරනවා. ඒ කියන්නේ සති, ධම්ම, විචේ, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන සත්ත බොජ්ජංගයට යොමු වුණාට පස්සේ ඔහු විද්‍යාවට හෙවත් නිවනට යොමු වෙන විදිය තමයි මේ ආකාරයෙන් තමයි අවිජ්ජා සූත්‍රයේ අංගුත්තර නිකායේ බුදුහාමුදුරුවෝ මේක ඉදිරිපත් කළා තියෙන. එතකොට එතන සද්ධාහට තියෙන තැන තුන්වෙනි තැන. ඒ කියන්නේ සත්පුරුෂාශ්‍රය තුලින් ඔහු සද්ධර්මයේ ඇහිමට යොමු කරනවා. එතකොට ඒ සද්ධර්මයේ ඇහිම තුල තමයි ඔහුට සද්ධාව තව තව ඇති වෙන්නේ. එතකොට එතන අර සම්‍යක්දෘෂ්ටිය කියලා කියන්නේ ඉතින් අපි බුදුන් සරණ යනකොට බුදුන්ගේ ගුණ සිහිපත් කරනකොට ඒක ඇත්ත වශයෙන්ම මෙතන සම්‍යක්දෘෂ්ටියක්. ඉතින් සම්‍යක්දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටික කෙනෙක් මේ ඉතිවිසෝ ගාතාව කියන්නේ නැහෙනේ. ඉතින් ඔහුට සම්‍යක්දෘෂ්ටිය කියන එක එතෙන්දී ඇසීම තුලින් තමයි ඔහු ඒ தත්ත්වයට එන්නේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ අපි ඒ විදියටත් මේක මේ දිහා බැලුවොත් හොඳයි කියන එක පැහැදිලි කරන්නයි මම ඉදිරිපත් කරේ මේ අවස්ථාවේ. මතන්නේ ඒක
නෑ. ඒක හරි. ඒ කියා පතා මේ විදිහට අපි ඒක තේරුම් ගත යුතුයි.
සතිවන් සරණයි සයින්න්ස.
හා
සයින්න්ස, මේ මං හිතන්නේ සයින්න්හන්සේ හරීම වැදගත්, හරීම ලස්සන කරුණු පැහැදිලි කරේ අවිජ්ජා සූත්‍රයේ. සයින්න්ස, ඒක හරීම ලස්සනයි. දැන් උන්වහන්සේ කියපු විදිහට දැන් මට මතක් වුණා සානංශ එක සැරයක් එක දේශනාවක තියෙනවා ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිලා කියනවා මේ මේ බුද්ධ ශාසනයෙන් භාගයක්ම පවතින්නේ මේ කල්යාණ මිත්‍රයා මත නේද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. එකෙන්දී බුදුරජාණන් වහන්සේ ආනන්ද සායනාංශයට කියනවා නැහැ ආනන්ද මේ බුද්ධ ශාසනය සම්පූර්ණයෙන්ම 100%ක්ම සම්පූර්ණයෙන්ම පවතින්නේ කල්යාණ මිත්‍රයා මතයි කියලා. එතෙන්දී කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ කියලා උන්වහන්සේ කියලා කියන්නේ මුලින්ම කල්යාණ මිත්‍ර කියලා කියන්නේ කියන්නේ තමන් වහන්සේට බුදුරජාණන් වහන්සේ කෙනෙකුට ඊට පස්සේ ඒ ධර්මය දේශනා කරන ඒ ධර්මය කියවෙන ඒ කෙනෙක් ඕනම කෙනෙක් කල්යාණ මිත්‍රයෙක් වෙන්නකම් I think මං හිතන්නේ එතන හරි ලස්සන ඒ කතාව මොකද කල්යාණ මිත්‍රයා ගෙන් තමයි කෙනෙකුට මේ ධර්මය විවෘත වෙන්නේ අනිත් එක උන්වහන්සේ කිව්ව මේ ධර්මය විවෘත වුණාමයි බබලන්නේ කියලා මං හිතන්නේ ඒක පාළි ලස්සන පාළි පාඩයක් තියෙනවා එතන මට දැන් මතක නැහැ නමුත් මම මේ හරි ආසයි ඒ පාළි පාඩයට මේ උන්වහන්සේ කෙනෙකුට කවුරු හරි සායනාංශ කෙනෙකුට මතක නම් චුට්ටක් කියලා දෙන්නේ අර විවෘත වුණා බබලනවා කියන ඒ පාළි පාඩයේ සායනාංශ හරිම ලස්සනයි ඉතින් ඇත්තටම මේ ධර්මය විවෘත වුණාමයි දැන් සූර්යා චන්ද්‍රයා වුණා විවෘත වුණාමයි බබලන්නේ අනේ වගේ මේ ධර්මයක් ඒ වගේ විවෘත වුණාමයි බබලන්නේ කිල්ල තියෙනකන් ඒක බබලීමක් නැහැ ඉතින් ඊළඟට තව මට මතක් වෙනා මේ වෙලාවේ මේ තව සූත්‍ර දේශනාවක උන්වහන්සේ දේශනා කරනවා මොකද්ද මේ ධර්මය බබලනවා කියලා ඒකට කරුණු කීපයක් පහක් හයක් වගේ කරුණු කීපයක් මම හිතන උන්වහන්සේ පෙන්ලා දීලා තිනා ඒකෙත් පළවෙනියෙන්ම එන්නේ ශ්‍රද්ධාව කියන එක දැන් යම් කිසි කෙනෙක් තුළ ශ්‍රද්ධාව ඇති වෙනවා නම් ඒ වගේ තව සීලය ඒ වගේ සමාධිය මට මතක හැටියට එහෙම කරුණු පහක් දහයක්ද තියෙනවා ඒ කරුණු ඇතිවීමෙන්ම තමයි මේ ශාසනය බබලන්නේ කියලා. ඉතින් සනසන්නේ කරුණු ටික මට මතක් වුණා මේ අර දැන් කතා කරපු සයින්ංශයේ කියපු කරුණු අනුව. ඉතින් බොහොම මේ ඉතින් ඒ කරුණු ටික ඉදිරිපත් කරාට පෙරන් සරණයි.
දෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මම නැවත චින්තක මේ ඉස්සෙල්ලා කතා කර ස්වාමීන් වහන්සේ හරි ලස්සනට මේ අවිද්‍යා සූත්‍රය සාරාංශ කරලා කිව්වා. ඒ අවිද්‍යා සූත්‍රය ඇත්තටම සද්ධාව කියන එක කියවුණා හරි ලස්සනයි ඒක මතක් කරලා දුන්නට බොහොම පිං. මේ සද්ධාව කියන එක මේ අපි ඇත්තටම මේ ධර්මය සාකච්ඡා කරන්නේ මේ අපි අතර මේ මම මේකේ බැහැගෙන ඉන්නවා කියලා කියන්නේ නෙමෙයි අපි එක එක්කෙනාගේ ධර්ම අවබෝධය වැඩි කරගන්න. ඒක ධර්ම සාකච්ඡාවක අවසානයේදී ධර්ම සාකච්ඡාවේදී අපි විය යුතු දේ තමයි ධර්ම සාකච්ඡාව හරබර වෙන්න නම් මේ ධර්ම සාකච්ඡාව තුළ අපේ අවබෝධය වෙන්න ඕනේ. අපේ අවබෝධය වැඩි වෙන්නේ නැත්නම් අපි මේ ධර්ම සාකච්ඡාවක් නෙමෙයි කරලා තියෙන්නේ. එහෙමනම් අපි කතා කරලා තියෙන වෙන වෙන වැඩක් නැති දෙයක්. එතකොට අපි එක එක්කෙනා මේ ධර්ම සාකච්ඡාවට විරුද්ධ වෙන තරමටම තමයි එක එක්කෙනා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයම කතා කරනවා නම් තමයි හිතන්නේ අපේ අවබෝධය වැඩි වෙන්නේ. එතකොට දැන් ඔබ වහන්සේ කිව්වා වගේ දැන් ශ්‍රද්ධාව කියන එක අපි කන්ටයින් වල මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ දේශනා ඔලුප්පල අපිට කියන්න පුළුවන් නම් ශ්‍රද්ධාව කියන එකෙන් මොකද බුදුරජාණන් වහන්සේ කිව්වේ කියන එක මම හිතන්නේ අපි හැමෝගෙම ධර්ම දැනුම වැඩි වෙනවා. දැන් ඔබ වහන්සේ කිව්වා එකක් තව කෙනෙක් තව කෙනෙක් දෙයක් කියනවා වෙන පුළුවන්. හැබැයි ඒ හැම දෙයක්ම බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළින් වේවි. තමන්ගේ අදහසක් ඇටියට ශ්‍රද්ධාව මෙහෙමයි කිව්වොත් ඒක ධර්ම දැනුම වැඩි වෙන්නේ නැහැ. එතකොට ඒක තමන්ගේ අදහසක් වෙනවා. ඉතින් මේ ශ්‍රද්ධාව කියන එක මම හිතන්නේ මේ ධර්ම මාර්ගේ හරිම වැදගත් අංගයක් නිසා තමයි මම නැවත නැවත මේක ප්‍රශ්නයක් හැටියට යොමු කරේ. මේ හැමෝටම මේක අවබෝධයක් කරා යන්න මේ අනිත් අයගෙත් අදහස් එන්න ඕන නිසා මේ ශ්‍රද්ධාව කියන්නේ මේ පොඩි දෙයක් නෙමේ. ශ්‍රද්ධානුසාරී වෙනවා කියන්නේ ස්වාමීන් වහන්සේ මේ ඒකත් හරි අමාරු වැඩක්. ඉතින් සද්ධානුසාරි වෙනවා කියන්නේ කියන්නේ බුදුන් වහන්සේව අවබෝධයෙන් සරණ යනවා කියන එක කරගන්නත් බෑ ලේසියෙන්. ඒකයි ගොඩක් වෙලාවට ඔයතනදී ඔය සද්ධාව කියන එකේ මම හිතන්නේ ගොඩක් අයට ගැටලු මතුවෙන්නේ මොකද සරණ යන්න හම්බ වෙලා නැති තත්ත්වයක් තියෙන නිසා. ඉතින් යම් කෙනෙකුට හරියට සරණ යන්න පුළුවන්කම හම්බුණා නම් එයා සිල්වත් වෙනවා. එතකොට මේ සිල්වත් වීම කියන එක බුදුන් වහන්සේ දැන් අවිද්‍යා සූත්‍රයේ කිව්වා වගේ කල්යාණ මිත්‍රයාගෙන් තමයි අපිට ධර්මය අහන්න හම්බෙන්නේ. ධර්මය ඇසීම තුළින් තමයි අපිට සද්ධාව ඇති වෙන්නේ. එතකොට ඒ සද්ධාව කියන එක එතන පොඩි දෙයක් හැටියට නෙමෙයි සඳහන් වෙන්නේ. සද්ධා අවිච්ඡ ප්‍රසාදය කියන්නේ මේ සද්ධාව හරියට ඒක මේ බුදුරණන් වහන්සේගේ දේශනාවලම තියෙන්නේ. මේ සද්ධාව අර ගල් කුණක් වගේ, ඒ කියන්නේ හොඳට පොළොවට කිඳා බැස්ස මේ දැඩි හුලඟටවත් මොන හුලඟටවත් නැවෙන්නේ නැති තත්ත්වයට පත් කරගන්න පුළුවන් වුණොත් එයා ජීවිතේ ගොඩක් දේක් කරගත්තා වෙනවා. සද්ධානුසාරී වුණා කියනවා. ඊට පස්සේ තමයි ධම්මානුසාරී වෙන්නේ. එතකොට එතනින් එහාට තමයි සෝතාපන්න වෙන්නේ. ඔව් මං අහලා තියෙන විදිහට ස්වාමීන් වහන්සේ දේශනාවල
සෝතාපන්න මාර්ගයේ පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා කියලානේ කියලා තියෙන්නේ.
එහෙමයි ස්වාමීන්
වහන්සේ. ඒ සෝතාපන්න මාර්ගයේ එක්කෙනෙක් සද්ධානුසාරී, එක්කෙනෙක් ධම්මානුසාරී. ඒ දෙන්නම මැරෙන්න ඉස්සරලා සෝවාන් වෙනවා. එහෙමයි කියලා තියෙන්නේ. ඉතින් අර ධම්මානුසාරී කියන්නේ එයාට චතුරාර්ය සත්‍ය තේරිලා තමයි ඒ අනුගමනය කරන්නේ. නමුත් සද්ධානුසාරී කියන එකනට මේ ධර්මයේ සම්පූර්ණම තේරිලා නැහැ. නමුත් අර භක්තිය නිසා තමයි මේ ගමන් කරන්නේ. නමුත් සෝවාන් වෙලා නැහැ ඔය දෙන්නම. පස්සේ තමයි සෝවාන් වෙන්නේ. ඉතින් මේ එතන සෝවාන් වීම කියන එකේ තියෙනවානේ මේ කරුණු තුනක්. සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන එක.
එහෙමයි ස්වාමීනි.
ඒ සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ සම්‍යක් දෘෂ්ටිය දියුණු වීමෙන්. ඒ සම්‍යක් දෘෂ්ටිය දියුණු වෙන්න ඕන ඔය දෙන්නට. ඒ සද්ධානුසාරීට සම්‍යක් දෘෂ්ටිය දියුණු වෙන්න ඕන මේ ධම්මානුසාරී කියන එකනටත් සම්‍යක් දෘෂ්ටිය දියුණු වෙන්න ඕන. ඒ දියුණු වුණා තමයි සක්කාය දෘෂ්ටිය නැති වෙන්නේ. ඒ සක්කාය දෘෂ්ටිය නැතිවීමෙන්ම ඊළඟට විචිකිච්ඡාව නැති වෙනවා. ඒ විචිකිච්ඡාව කියන එක ඔය මේ සැකය කියන එක මම පිළිගන්නේ නැහැ. සැකය නෙවෙයි විචිකිච්ඡාව කියන්නේ. අපේ හිත දෙකට බෙදිලා යනවා. ඒ කියන්නේ මම අර කීවේ මේ චිත්තය මනස කියන දෙක දෙපැත්තට අදිනවා. ඒ මනස කියන්නේ මේ කල්පනා කිරීම. චිත්තය කියන්නේ ආසාවල් තරහවල් ඒවා. දැන් ඒකයි දැන් පංචශීලයේ රකින්න බැරුව යන්නේ ඒකයි. දැන් මුගත් දෙනේ පංචශීල සමාදම් වෙනකොට සම්පූර්ණම විශ්වාස කරනවා මේ පංචශීල සමාදම් වීම හොඳයිද. නමුත් පන්සල තෑවදීන් පල්සිල් සමාදන් වෙලා ගෙදර ගිහින් මේ නෝනත් එක්ක රණ්ඩු වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මාත්‍යත් එක්ක රණ්ඩු වෙන්න පුළුවන්, එහෙම නැත්නම් දරුවෝ එක්ක රණ්ඩු වෙන්න පුළුවන්, අසල්වැසියෝ එක්ක රණ්ඩු වෙන්න පුළුවන්. එතකොට පන්සිල් කැඩෙනවානේ. ඒ වෙන්නේ මොකද? මේ අර මනසෙන් මේක ලොකුවට පිළිගත්තත් තරහ ගිය හැටි වෙනස් වෙනවා. නැත්තම් කාම ආසාව ඇවිස්සුනාම වෙනස් වෙනවා. බයක් ඇති වුනහම වෙනස් වෙනවා. අන්න ඒ වාගේ මේ ඒ චිත්තය අනිත් පැත්තට මේ යමක් එතන වෙන්නේ. ඔය ඝට්ටණය තමයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගේ ගමන් කිරීමට බාධාවක් හැටියට හිටින්නේ. ඒක තමයි සම්මා සංකප්ප කියන්නේ. සම්මා සංකප්ප කියන එක ඇති වුනහම අර විචිකිච්ඡාව කියන එක නැතු වෙනවා. ඒ කියන්නේ මේ හිත දෙකට බෙදෙන එක නවතිනවා. ඒ ඔය මේ මොකද්ද මේ සම්මා සංකප්ප කියන එකේ කියවෙන්නේ මේ නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. එතන අර මේ සම්පූර්ණම මේ තීරණය කරගන්නවා මම මේ මගේ ආසාවල් තරහවල් අනුව ක්‍රියා කරන්නේ නැහැ. මම බුද්ධියෙන් තමයි වැඩ කරන්නේ. ඒ මොකද මේ බුද්ධිය කියන්නේ මේ මනස මනසේ ක්‍රියා ඒ මනසේ ක්‍රියාවෙන් තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ සම්‍යක් දෘෂ්ටිය අනුවයි වැඩ කරන්නේ. නැත්තම් සම්‍යක් දෘෂ්ටිය තිබුණාට ආසාව තරහ ආපුහම වෙනතාලයකටනේ වැඩ කරන්නේ. ඉතින් ඒක නැතිවීම තමයි සම්මා සංකප්ප. ඒක හරියට ආපුහම සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව නිකම්ම වෙනවා. ඒකල තමයි මේ මොකද්ද මේ අපේ මේ සීලබ්බත පරාමාස කියන්නේ. ඒ සීලබ්බත පරාමාස කියන එකත් අද හුඟක් මේ වැරදියට තේරුම් කරන්නේ ඔය අජ තීල ගෝ තීල ඒ එහෙම එකක් නෙමෙයි සීලබ්බත පරාමාස කියන්නේ. සීලබ්බත සීල කියන්නේ සීලෙට. බත කියන්නේ ඔය චරිත්‍ර පාරිත්‍ර කියන වචන දෙකයි ඔය සීලබ්බත කියලා එන්නේ. ඊළඟට පරාමාස කියන්නේ පරත්තෝ ආමාසති. ඒ කියන්නේ අනුණ්ඩ ඕනෑවට සිල් රැකීම. ඒ කියන්නේ දැන් පන්සලට ගිහින් ඉතින් හාමුදුරුවන්ගෙන් සිල් අරගෙන ආපහු දීලා ගෙදර යනවා. ඒක තමයි සීලබත පරාමාස. ඒ කියන්නේ සමණ්ඩ ඕනෑවට නෙමෙයි එක්ක බුදුහාමුදුරන්ඩ ඕනෑවට සිල් රකින්න. එහෙම නැත්නම් තාත්තට ඕනෑවට සිල් රකින්න. නැත්නම් අම්මට ඕනෑවට සිල් රකින්න. එහෙම නැත්නම් සමාජයට ඕනෑවට සිල් රකින්න. එහෙම සිල් රකින්න එක තමයි සීලබ්බත පරාමාස කියන්නේ. හරි සීලය කියන එක අපරාමට්ටම් සමාධි සංවත්තනික. ඒ ආර්ය සීලය කියන්නේ සමණ්ඩ ඕනෑවට කරන එක. ඒ තමන්ට අවබෝධ වෙලා සම්‍යක් දෘෂ්ටිය නිසා තමන්ට අවබෝධ වුණා. ඒ වගේම තමන් හරියට තීරණය කෙරුවා. ඒකයි මේ සම්මා සංකප්ප කියවේ. එහෙම තීරණය කරලා තමන්ට ඕන හැටියට සිල් රකින්න. ඒක තමයි මේ සීලබ්බත පරාමාසයෙන් වෙන් වෙනවා කියන්නේ. ඒක සෝවාන් වෙච්ච පුද්ගලයා මේ අනාත්මය හරියට තේරුම් ගත්තා. ඊළඟට හරියට තීරණය කෙරුවා මං හරි පිළිවෙලට බුද්ධියෙන් වැඩ කරන්නේ ඊට පස්සේ මං මේ ආසාවල් අනුව වැඩ කරන්නේ නැහැ. ඊළඟට මේ තමන්ඩ ඕනෑවට තමයි සිල් රකින්නේ. අනුන්ඩ ඕනෑවට නෙමෙයි. ඒ විදිහට කරන පුද්ගලයා තමයි සෝවාන් පුද්ගලයා. ඒ විදිහටයි මං ඒක තේරුම් අරන් තියෙන්නේ. අහගෙන දෙන්නේ
එහෙමයි සෝනස්. සමිනාස් අපි හෙනා නේද?
ආ හෙනා
හෙනා. මම සිසිල කතා කරන්නේ හම්බුද? මේ දැන් ඒ කාල වෙලාව ඉක්මවා යන හින්දා මම පොඩි ඉල්ලීමක් කරන්න කැමති ඔබවහන්සේගෙන්. දැන් අපි අපේ ඊමේල් එකේ දැනුම් දුන්න පරිදි ඔබවහන්සේ නවතත් මේ ධම්මසභා වන්දයට වැඩම කරනවා පෙබරවාරි 27 වෙනිදා දේශන මාලාවකට දේශන 8කට. ඉතින් අපේ මේ පාගියන පින්වතුන් සුබ සිද්ධිය දාගා ඔබවහන්සේට පුළුවන් ද ඉතාමත් කෙටි හැඳින්වීමක් කරන්නේ දේශන මාලාව ගැන?
ආයේ දේශන මාලාව ඇත්ත වශයෙන් මේ චතුරාර්ය සත්‍ය ගැන තමයි කතා කරන්නේ. ඒ දුක්ඛ කියන සත්‍ය ගැන දවස් දෙකක් කිරෙනවා. සමුදය කියන එකත් දවස් දෙකක් කෙරෙනවා. නිරෝධ කියන එකත් දවස් දෙකක් කෙරෙනවා. ඊළඟට මාර්ගය ගැන කතා කිරීමෙන් දවස් දෙකක් කෙරෙනවා. ඉතින් ඒ විදිහට තමයි 8ක් වෙන්නේ. ඉතින් ඊට වඩා ඉතින් කියන්න දෙයක් නැහැ කියලා මං හිතන්නේ. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඉතින් මට කියන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයකට විතර ඉඩ දෙනවද? ඔබවහන්සේ ඉවර කරන්න කලින් අද?
දැන් ඉතින් කාලේ ඉවර නම්
තව විනාඩි 3ක්.
ඉතින් මේ ඒ වෙලාවේ දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. අපි පින් අනුමෝදන් කරමු.
හොඳයි ස්වාමීන්
වහන්සේ. ඈ? හොඳයි. අද මේ දැන් මේ මේ ධර්ම සාකච්ඡාවෙන් ඥානයක් පහළ වුණා නම් වැඩිපුර යමක් තේරුණා නම් ඒක ඒකත් පිනක්. ඒ වගේම ශ්‍රද්ධා භක්තිය දියුණු වුණා නම් ඒකත් පිනක්. ඉතින් මේ විදිහේ පින් රැස් කරගත්තාද ඒ රැස් කරගත්තා වූ සියලු පින් මියගේ ඥාතීන් සිහි කරගෙන තමන්ගේ ප්‍රාර්ථනා කරන්න මේ තියෙන ක්‍රමයකින් ප්‍රාර්ථනා කරලා අපි පින් අනුමෝදන් කරලා ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ කියලා තුන්තරයක් කියන්නේ. ඒ වගේම දැන් මේ රැස් කරගත්තා වූ සියලු පිනෙන් සිංහල බලයෙන් සියලු සංසාර දුකින් මිදී අමා මහ නිවන්ස ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා
කරනවා. සාදු සාදු සාදු. ඉතින් අපි ඔබ වහන්සේටත් පුණ අනුමෝදන් කරනවා. ඔබ වහන්සේගේ වටිනා කාලය අප වෙනුවෙන් විදවුම් කළා. මෙවැනි ඉතාමත් මහරබර වටිනා ධර්මදේශනයකට උරුම්කම් දෙන්න අපිට ඉඩ සලස්වා දීම සහ ඒ තුලින් තවත් ධර්ම සාකච්ඡාවක්කට ඉඩ ලැබීම සම්බන්ධයෙන් ඒ සමගම අපි ඔබ වහන්සේට දිගාරි පතනවා. ඉතින් එහෙනම් ඉතින් ලබන සෙනසුරාදාත් නැවතත් ධර්ම දේශනාවකින් හොඳම සාකච්ඡාවකින් හමු වෙනකම් සමට තෙරුවන් සරණයි. සාදු සාදු.
ලබන සෙනසුරාදා මන් නෑ නේද?
ඔබ වහන්සේ නෑ. ඊට වහන්සේගේ ඊට තුමාණකට පස්සේ එන්නේ ලබන සෙනසුරාදා වෙනවා. ඔව්.
තෙරුවන් සරණයි.